ප්‍රේම ජනත්වාද ඔබතුමා දැන් විපක්ෂයේ ආණ්ඩු පක්ෂයට අපි යවලා නැබුතුමා ප්‍රශ්නයක් නැහැ. දැන් සාමාන්‍ය සංවාදින් සුසිදමතුමා රජයට පැත්තට නියෝජනය කරන්න දෙන්නද?
දුන්නා එක තමයි ඒ මම ඔබතුමාට ප්‍රකාශ කරේ කරුණ නියෝජ කතානඟතුමනි.
ගරු සුසිදමතුමා ඔබතුමා කතා කරන්න මෙතන රජයේ නියෝජනය කරමින් තව 14 දෙනෙක් අතිකයන් ඉන්නවා. විපක්ෂයේ නියෝජනය කරමින් කතිකෙන් 6 දෙනෙක් ඉන්නවා. ඉතින් අපිට සංවාදයේ සඳහා වෙනකන් ගෙනියන්න නම් ඔබතුමාලට සංවාදශීලී වෙන්න
ඔබතුමාගේ ප්‍රතිපත්ති රැකගන්න. නමුත් ඒක ලේකම් කාර්යාලයේ වගේ කියන්න ඕන මේ ඔය වෙන වැරද්දට.
ගරු සුසිල් ප්‍රේමචන්ද මහත්තුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙම විවාදය පැවැත්වෙන්නේ 2015/2/27 වෙනිදා පෙබරවාරි 27 වෙනි දින මහ බැංකුව මගින් නිකුත් කරන ලද බැඳුම් කර සම්බන්ධයෙන් වූ සිද්ධියේදී පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමට අයිතු ලාභයක් ලැබීම සඳහාත් ඒ තුළින් මහා බැංකුව සහ රජයට අලාභයක් සිදුවීම සඳහාත් එවකට මහා බැංකුව අධිපතිවරයාව සිටි අර්ජුන මහේන්ද්‍රන් මැතිතුමාගේ ක්‍රියාකාරීත්වය නිසා එතුමාගේ බෑනනුවන්ගේ සමාගම හැටියට සැලකෙන පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමට ඒ වාසිය අත්කර දුන්නාද කියන කාරණය පිළිබඳව ඇති වූ මතයන් තුළ එය සොයා බැලීම සඳහා සුනිල් හඳුන්නැති මන්ත්‍රීතුමාගේ සභාපතිත්වයෙන් කෝප් කමිටුව මගින් ඉදිරිපත් කරන ලද වාර්තාව පදනම් කරගෙන දැන් මේ සිද්ධිය සිදුවෙනකොට පෙබරවාරි මාසේ 27 වෙනිදා 2015 අපි හිටියේ විපක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු හැටියට සංධානය නියෝජනය කරමි. එතකොට නම් මම සංධානයේ ලේකම්. දැන් අද මේ පැත්තේ ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු හැටියට. එදා ඒ පැත්තේ ඉඳලා ගත්ත ස්ථාවරය අද මෙතන හිටියයි කියලා මගේ වෙනස් වෙන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනස් වෙන්නෙත් නැහැ. එදා අපි කිව්වා නම් මෙතන වංචාවක් සිදු වුණා, මේකෙන් රජයට අලාභයක් සිදු වුණා, මේක පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමට වාසියක් සිදු වුණා. ඒ වාසිය සිදු කළේ හිටපු මහ බැංකු අධිපතිවරයාගේ ක්‍රියාකලාපය සහ සමහර නිලධාරීන්ගේ ක්‍රියාකලාපය නිසයි කියන එක ස්ථාවරය ඒ ආකාරයෙන්ම අදත් තිනවා හෙටත් තිනවායි කියන කතා පැහැදිලිවම සඳහන් කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපේ ගරු නිමල් ශ්‍රීපාද සිල්ලා එමැතුමා මේ සභාවට එතුමායි කතාව ඉදිරිපත් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති අතිගරු මෛත්‍රීපාල සිරිසෙන ජනාධිපතිතුමා විසින් පත් කරන ලද කමිටුව මගින් 7 දෙනෙක්ගේ යුත් කමිටුවෙන් අපි වාර්තාවක් සකස් කළා. කෝප් කමිටු වාර්තාව පදනම් කරගෙන ඒ සඳහා උපයෝගී කරගත්ත ගරු අග්‍රාමාත්‍යතුමා ඒ වකවානුවේදී පත් කරපු නීතිඥ නිමල් පිටිපණ මහතාගේ සභාපතිත්වයෙන් යුත් තුන් නීතිඥ කමිටුවේ වාර්තාව, මම සමාජිකත්වයේ දරපු දෙව් ගුණසේකර මැතිතුමා සභාපතිත්වයේ දරපු සභාගත කිරීමට දිනයකට පෙර ආතුව පාර්ලිමේන්තුව විසිරුවා හරිපු නිසා සභාගත කරන්න බැරි වෙච්ච ඒ කෝප් කමිටු වාර්තාවට සම්බන්ධ වෙච්ච සමාජිකයෙක් හැටියට ඒ වාර්තාවත් පරිශීලනය කළා. සුනිල් හඳුන්නැති මැතිතුමාගේ වාර්තාවත් පරිශීලනය කළා. පිටු 1500කට වඩා වැඩි එවැනි පරිශීලනය කිරීමෙන් පස්සේ තමයි අපි ඒ වාර්තාව සකස් කළේ. ඒ වාර්තාවේ නිර්දේශයන් මේ වෙනකොට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. පක්ෂයක් හැට අපි සතුරු වෙනවා අතිගරු ජනාධිපතිතුමා ජනාධිපති කොමිසමක් පත් කිරීමට ගත්ත තීන්දුව ගැන. දැන් මේ සභාවේදී සමහර ප්‍රකාශ සිදු වුණා. මේ කෝප් කමිටු වාර්තාව ඉදිරිපත් කළ තීන අවස්ථාවේදී ජනාධිපතිතුමා කොමිසමක් පත් කිරීම නිසා මේක කල්ගත වෙයි, මේක ප්‍රමාද වෙයි කියලා මම ස්තුතිවන්ත වෙනවා අපේ වාමාංශික දේශපාලන පක්ෂ නායකින්ට. ඉන්නේ මාධ්‍ය තුලින් අපි දැක්කා ඉතා පැහැදිලිව අවබෝධයෙන් යුතුව එතුමන්ලා ප්‍රකාශ කළා කොමිසමක් පත් කිරීම තමයි හරිම හරි ක්‍රියාව කියන එක. අනුරෝධ දිසානායක ජනතා විමුක්තිපුරේ නායකතුමා කිව්වා මොකද්ද ප්‍රමාද වී හෝ ඒ පත් කිරීම හොඳයි කියලා හිතා. නමුත් සමහර මන්ත්‍රීවරු සඳහන් කළා පක්ෂ සංවිධානය හැටියට නෙමෙයි තමන්ගේ පුද්ගලික මතයක් වෙන්නේ නැති මේකෙන් සිදුවන්නේ තවත් කල් දැමීමක් කියලා. නැහැ මම අහනව කරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ හා සමාන නොවුවත් මුල්ලේ කටුතු සම්බන්ධයෙන් මේ පාර්ලිමේන්තු ඉතිහාසය තුළ සිදු මුල්ලේ වංචාවන් සම්බන්ධයෙන් කමිටු වාර්තා ඉදිරිපත් වුණා මේ සභාවට. මේ ඉතිහාසය තුල හැන්සාඩ් එක ගත්තාම පේන්න දිනෝ. හැබැයි ඒකකටවත් වෙච්ච සිදුවිච්ච දෙයක් නැහැ. හැබැයි කිසිම දෙයකට ජනාධිපති කොමිසමක්පත් වුණ බවට වාර්තා වෙලත් නැහැ. එහෙමනම් මුල්ලේ වංචාවක් සිදු බවට වාර්තා වෙලා කෝප් කමිටු වාර්තාවක් ලැබෙන අවස්ථාවකදී ජනාධිපතිවරයෙකු විසින් ජනාධිපති කොමිසමක්පත් කළා නම් මම දන්නේ හැටියට මේ කරුණ අනුව සමහරට තියෙන්න බැරි කමක් නැහැ. නමුත් අපි මෑත කාලිනව දන්න එකම අවස්ථාව තමයි ජනාධිපතිතුම සම්පත් කරපු අවස්ථාව. ඇයි මේ දෙකේ වෙනස? කෝප් කමිටු වාර්තාව හුදෙක් වාර්තාවක් පමණයි. අපේ මෙතන ඉන්න මගේ උගත් නීතිඥ මහතුරුන් නාමරක්ෂ මැතිතුමා මේ පැත්තේ ඉන්නවා, නිලන් පෙර මැතිතුමා මෙතන ඉන්නවා, තව විශාල පිරිසක් මේ සභාවේ ඉන්නවා. අපි දන්නවා ගජදිර මැතිතුමා ඉන්නවා. අපි දන්නවා මේ වාර්තාව සාක්ෂි බවට පරිවර්තනය කළ යුතුයි. අපරාධ හෝ සිවිල් නඩුවක් ගොනු කිරීම සඳහා ඒ පරිවර්තනය කරන්නේ කෙසේද? ඒ පරිවර්තනය කරන්න නීතිපතිට යොමු කළා. නීතිපති විසින් පොලිසිය හෝ රහස් පොලිසිය හෝ ඒ හා සම්බන්ධ නීති කටයුතු කළ හැකි, සටහන් කළ හැකි ආයතනයක් මගින් ඒවා සටහන් කළා, සාක්ෂි බවට පරිවර්තනය කළා. ඒ සඳහා නීති කෘත්‍යයන් පටන් ගන්න ඕනේ. එසදා කාලයක් ගත වෙනවා. සමහර විට මේ හුමාරු කිරීම පිළිබඳව, විනමේ කටයුතු පිළිබඳව දැනුමක් ඇති නිලධාරීන් නොසිටී නම් ඔවුන්ට ඒ තේරුම් ගන්න යන ප්‍රමාණයට තමයි ඒක සටහන් කරනු ලබන්නේ. ඒදී අඩුපාඩුකම් වෙන්න පුළුවන්, වගකීම් මුදා හැරෙන්න පුළුවන්. එහෙනම් ඒ தත්ත්වේ වළක්වන්න නම් ජනාධිපති කොමිසමක්, විශේෂ නෙවෙයි, ජනාධිපති කොමිසමක් පත් කිරීම තුලින් ඒ කොමිසමට සාක්ෂි ආඥා පනතට සාක්ෂි මෙහෙවන්න පුළුවන්. හරස් ප්‍රශ්න වලට නතු වෙනවා. ඒ විතරක් නෙවෙයි, දිවුරුම් පිට සාක්ෂි දෙනවා. ලිඛිත සහ කථිත සාක්ෂි ඉදිරිපත් වෙන හැම එකක්ම අධිකරණයකදී ඇඩ්මිසිබල්. ඇඩ්මිසිබල් කියන්නේ අදාළ කරගත හැකි කියන කාරණේ. එහෙමනම් නිවැරදි ක්‍රියාමාර්ගයක් අරගෙන තිබෙන බව ඉතාම පැහැදිලිව මේ අවස්ථාවේ සඳහන් කර යුතුයි. ඒ සඳහා අපි අපේ මතයත් අපි පක්ෂයකට ඉදිරිපත් කළා. ඒ ගැන අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. දැන් ඒකෙන් අදහස් කරන්නේ නැහැ මේ කෝප් කමිටු වාර්තාව ද්විතීක ලෙස සලකන්න ඕනේ කියලා. මේ වාර්තාව තුලින් පමණක් නෙවෙයි, ඊට පෙර මම සමාජික දරපු කමිටුවෙන් පිටු 1500ක වාර්තාවක් තියෙනවා. ඒක ප්‍රයෝගික කරගත්තා මේ වාර්තාව සකස් කිරීමේදී සහ ප්‍රශ්න ඇසීමේදී මේ කෝප් කමිටුව. දැන් මොකද්ද මෙතන වෙච්ච සරල සිදුවීම? මම කිව්වා රජයට 13.5ක් ඕනේ කියලා බිලියන. ට්‍රෙෂරියට, මේ මහ බැංකුවට දැනුම් දුන්නා 13.5ක් හොයන්න ඕන තැනට එකක් වෙන්දේසි කරන්නයි කියලා දැන්වීම පළ කළා. එකක් විකුණන්න තියෙන තැනට 20.8ක ඉල්ලුමක් ආවා. 20.8ෙන් එකයි විකුණන්න තියෙන්නේ. 20.8ක ඉල්ලුමක් ආවාම එයින් දෙකක් පර්පිචුවල් ට්‍රෙෂරිස්, 13ක් පර්පිචුවල් ට්‍රෙෂරිස් වෙනුවෙන් ලංකා බැංකුව බිලියන 3යි, බිලියන 5ව 2යි, 13ක් මුළු ගාන පර්පිචුවල් ට්‍රෙෂරිස් වෙනුවෙන් 15ක් ඉල්ලුම් කළා. සරල ප්‍රශ්නයක්. එකක් විකුණන්න ඕන තැනට 15ක් ඉල්ලුවේ ඇයි? දැන් මොකද කළේ මහ බැංකුව අධිපතිතුමා? හිටපු 16 තට්ටුවෙන් 10ට ඇවිල්ලා 10:45ට ආවා. 9ට පටන් ගත්ත වෙන්දේසිය 11ට ඉවර වෙන්න තිබුණේ. 10:45ට ඇවිල්ලා ගියා. නැවත 12:00 ආවා. එනකොට වෙන්දේසි ෂීට් එක අතට ලැබුණා කොරිඩු එකේදී. ඒකේ දැක්ක 26 දෙනෙක් ඉල්ලුම් කරලා තිනු. බිට්ස් 26ක් තිබ්බා. ප්‍රයිමරි ඩීලර්ස් 16යි. එක්කෙනා 2-3 ඉල්ලුවා. ලංකා බැංකුව අනුන් වෙනුවෙන් 13ක් ඉල්ලනකොට තමන් වෙනුවෙන් ඉල්ලුවේ එකයි. කිසිම ගැනුම්කරුවෙක්, කිසිම ඉල්ලුම්කරුවෙක් පර්පෙචුවල් ට්‍රෙෂරිස් හැර එකකට වැඩින් ඉල්ලුවේ නැහැ. ඇයි? විකුණන්න තියෙන එකක් නිසා. එහෙනම් කොහොමද දැනගෙන හිටියේ පර්පෙචුවල් ට්‍රෙෂරිස් එකක් විකුණන්න ඕනේ තැනට එකට වැඩියෙන් විකුණන බව? සරල ප්‍රශ්නයක්. ගමේ කෙනෙකුටත් මේක තේරෙනවා. දැන් මෙතන කතාව 20ක් ගන්නයි කියලා කිව්වා. මා ඩෙඩ් ඩිපාර්ට්මන්ට් එකේ සුපරින්ටෙන්ඩර් සෙනවිරත්න මහත්මිය ප්‍රතික්ෂේප කළා ඒක නියෝජ්‍ය සුපරින්ටෙන්ඩන්ට් එක්ක. ඒ පාරේ කිව්වා එහෙනම් 10ක් ගන්න කියලා. ඒ පාරේ ඇහුවා ඇයි 10ක් ගන්න? අපි එකයි විකුණන්න දැම්මේ. නෑ, මම යන්නේ ඩිරෙක්ට් ප්ලේස්මන්ට්ස් වලට. එකයි, 1-10 හින්දා කරන්නයි කිව්වා. ඒක නිසා සල්ලි ඕනේ කියලා. සටහනක් තිබ්බා මිසෙස් සෙනවිරත්න සුපරින්ටෙන්ඩන්ට් ඒ ෂීට් එකේ. මහා බැංකු අධිපතිගේ උපදෙස් අනුව 1-10ට වැඩි කළයි කියලා. එහෙනම් කවුද තීන්දුව ගත්තේ? හිටපු මහ බැංකු අධිපතිවරයා තමන්ගේ තනි කැමැත්තට නිලධාරීන් විරුද්ධ වෙද්දී ඒක ලිඛිත සාක්ෂියක් සුනිල් හඳුනනැති මන්ත්‍රීතුමා සාක්ෂි දරනවා ඇති සභාපතිවරයා හැටියට දැන් දැන් මේ සාක්ෂි ටිකනේ ඕනේ කරන්නේ දැන් මේකෙන් වෙච්ච ලාභය අලාභය දැන් මේක විකුණුවේ කාටද අන්තිමට අරගෙන EPF එකට EPF එකේ සල්ලි වලින්ම ලාභය හොයාගෙන EPF එකට පාඩුවක් කරලා සල්ලි ටික දෙනවද මේක තමයි ක්‍රියාදාමය ඉතින් මේක සිදුවෙච්ච සිදුවීම මතක තියාගන්න මේ සිදුවීම වෙනකොට මං මං හිතන්නේ සමහර අදහස් ප්‍රකාශ වුණා අපි දැන් මේ පැත්තේ ඇවිල්ලා හිටන් වාඩි වෙලා මේවට සුදුහුණු ගන්න නෑ මංගේ කතා පටන් ගත්තේ ඒක කියලා අපි අපි කොතන හිටියත් පක්ෂයේ ප්‍රතිපත්තියත් නිවැරදි දේ කියන්න බය වෙන්නෙත් නැහැ කියන එක ඉතාල පැහැදිලිව මම සඳහන් කරන්න දැන් අපි එතනින් එහාට යමු දැන් මේ වෙනකොට මොකද්ද වෙලා තියෙන්නේ දැන් මේ වෙනකොට දෙවැනි එකක් සිදු වුණා දෙවැනි එක සිදු වුණා දෙවැනි එක සිදු වෙනකොට 2014 15 ලාභය ගැන අනුරුද්ධ සානායක මතුවා එකඟ වෙනවා 2015 16 කෝ මම එකඟ වෙනවා හරියටම හරි සතේටම තුන්වැනි එකත් ඒ ආකාරයෙන් බිලියන 14කට ආසන්න සංඛ්‍යාවක් මේ වයින් විතරක් perpetual treasuries මේ දැනගැනීමට තිබෙන වෙන ලාභය ලැබලා තියෙනවා අනිත් ප්‍රයිමරි ඩීලර්ස්ලා 15 දෙනාම මිලියන 544ක් එක අවුරුද්දකදී ලාභයක් ලබනකොට මේ සමාගම විතරක් 5000ක් ලාභ ලැබලා තිනෝ දසගුණයක් කොහමද උනේ මිලියන 300ක ප්‍රාග්ධනයකින් පෙබරවාරි මාසේ 2014 අප්‍රේල් මාසේ ආරම්භ කරපු ව්‍යාපාරය අවුරුදු 3කදී උපයපු මුදල බිලියන 15ක් මේ කාගේ මුදල්ද මේ පෞද්ගලික අංශයේ සේවක සේවිකාන්ගේ අර්ථ සාධක ආර මුදල එහෙනම් මේකට සම්බන්ධ වෙච්ච අය කවුද මේව හොයන්න ඕනේ මේක සමහරට කෝප් කමිටුවෙන් ඇවිල්ලා නැතුව ඇති එන්නේ ඒක නිසා තමයි ජනාධිපති කොමිසමක වැදගත්කම තියෙන්නේ මෙන්න එහෙනම් ආගන්න පෑන් ඒෂියා බැංකුව සහ DFCC එකත් මේකට සම්බන්ධ වෙලා තිනවා පසුව මේ සිද්ධිය නෙමෙයි ඊට පස්සේ එයා වෙනම ලාභය හොයලා තිනවා මෙයා වෙන්නේ පෑන් ඒෂියා බැංකුව හොයන්න ඕනේ DFCC බැංකුව හොයන්න ඕනේ EPF තරව කරුවන් EPF සමහර නිලධාරීන් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සම ප්‍රාථමික තරව කරුවන් සහ මනි බ්‍රෝකර්ස් මේ සියල්ල හොයන්න ඕනේ. දැන් ඊළඟට මම එනවා ඊළඟ කාරණයට. දැන් කුමන ආකාරයෙන්ද මේ ඊට පස්සේ සිදු වුනේ? මේ මේ ඔක්කොම එකිනෙකට සම්බන්ධයි. ඊට පස්සේ සිදු වුණා ක්‍රම කීපයකට. Pump and dump deals with TPF. මම විග්‍රහ කරන්න යන්නේ කාල වේලාව යනවා කරු නියෝජ්‍ය කායක කතානායකතුමනි. Front running. Inside trading. ඒක තමයි මෙතෙන්ද සිදු වුනේ inside trading කියන ක්‍රමය. ඊළා එක තමයි concealing portfolio portfolio එක සංගවලා ඒක අනික් ක්‍රමේ dealing through national savings bank EPF එකේ හිටපු නිලධාරියෙක් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ chief dealer හැටියට පත් කළා සම්පූර්ණ විධි විරෝධී එහෙම පත් කළයි කියලා ඒකට එරෙහි වෙච්ච නියෝජ්‍ය කළමනාකරණියක් එතනින් මාරු කළා international division එකට මේව manipulations මේක කරන්න පුළුවන් උනේ පළවෙනි සිද්ධිය වෙනකොට අපි එදා මෙතන ඉඳලා කියනකොට ඒකට නිසි පියවර නිසි වේලාවෙදි ගත්තේ නැති නිසා ජනාධිපතිතුමාට සිද්ධ වුණා කාලය ඉවරුනහම නැවත පත් නොකර අලුත් පුද්ගලෙක් අධිපති හැටියට පත් කරන්න එතනින් තමයි මේක ඊළඟට නවතින්න පටන් ගත්තේ දැන් ඊළඟ ක්‍රමය bidding without funds and borrow excessively from central bank මම විග්‍රහ කරන්න යන්නේ නැහැ ඊට වඩා එක. වෙලා නැති නිසා. An unethical transactions. සදාචාරාත්මක නොවන හුමාරු කිරීම. මෙන්න මේ ක්‍රමයට තමයි මේ ක්‍රම හතින්ම ඉන්පස්සෙත් මේක දිගින් දිගටම සිදු වුණා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේෙන් ඇති වෙන ප්‍රතිඵලය මොකද්ද? 1. බැංකු පොලි අනුපාතය ඉහළ ගිහිල්ලා තිනෝ. සාමාන්‍ය රාජපක්ෂ මන්ත්‍රීතුමාත් කිව්වා. 9% තිවිච් එක 2015 වෙනකොට අද 15%ට ගිහිල්ලා ඊළඟට TOD එක 22%ෙන් එහාට ගිහිල්ලා 2 මුදල් වෙළඳ පොළහ කොටස් වෙළඳ පොළ ගැන මහජන විශ්වාසය බිඳ වැටීම 3 විශේෂයෙන් විදේශ ආයෝජනකේ දැනට කර ඇති ආයෝජන වලින් ඉවත් වීම හා අලුත් ආයෝජන අඩුවීම 4 දිගින් දිගටම සිදුවන වංචා වලට හවුල් වීම වැඩි වීම මේක ආදර්ශය තරම් අනිත් ඇත්තෙන් මේක පටන් අරන් තියෙනවා රැකියා අවස්ථා හිමි වීම හා විරැකියාව ඉහළ යාම ඇයි ආයෝජනට අවස්ථාව නැහැ බැංකු පොලි ඉහළ ගිහිල්ලා. ඊළඟ කාරණය මහා බැංකු හා රජය කෙරෙහි විශ්වාසයේ බිඳවැටීම. ව්‍යාපාරිකය තුල ආයෝජකය තුල විශේෂ ආයෝජකය තුල සමස්ත ආර්ථිකයේම පසුබෑමට ලක්වීම හා ආර්ථික හා සමාජීය හා දේශපාලන ප්‍රශ්න උග්‍ර වීම. දැන් වැට් එකෙන් හොයන මුළු ගාණ බිලියන 100ක්. දැන් මේකේ මේ අවුරුදු 3ට බිලියන 514ක්. මේ හඳුනාගත්ත දේවල්. හඳුනා නොගත්ත දේවල් කීයක් තියෙනවද? නම හෙලි නොකර වෙනත් අයගේ මාර්ගෙන් ගියව කීයක් තියෙනවද? ඒවා දිගටම සොයන්න ඕනේ. ඒක සොයන්න නම් ඒ සඳහා බලතල දෙන කොමිසමක් අවශ්‍ය වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, බැලු බැල්මටම මහා බැංකු බැඳුම් කර සිද්ධිය හා ඉන්පසු සිදුවීම් මත ජනාධිපතිතුමා විසින් මහා බැංකු අධිපතිවරයා නැවතපත් නොකිරීමට ගත්ත තීන්දුව නිවැරදි. ඊළඟට ඔහු තවදුරටත් උපදේශක ලෙස තබාගෙන සිටීම අපි අනුමත කරන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටියට ඔහුව තවදුරටත් පාත්වාගෙන යාම චෝදනාවක් එළවුණා නම් තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න නම් ඔහු එතන ඉවත් කරන්න ඕනේ. ඔව්. නෑ මම දන්නේ නෑ. දැන් මම ඇමතිවරයා නම් මගේ අමාත්‍යංශයේ ඉන්න කවුරු හරි සභාපතිවරයෙකුට චෝදනාවක් ආව නම් මම ඔහුව ඉවත් කරනවා. ඒක ඒ විෂය භාර ඇමතිවරයාගේ කටයුත්ත. ඒක දැනගන්න ඕනේ විෂය භාරව ඉන්න අය. ඊළඟට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2015ට පෙරද මෙවැනි සිදුවීම් සිදුවෑයි පවසා ඇඟ බේරා ගන්න පුළුවන් කමක් නැහැ. එම නිසා පළමුව කෝප් වාර්තාවන්ට අදාළ සිද්ධිය මේ 2015 2 27 වෙනි දින සිද්ධිය පරික්ෂා කරන්න සම්පූර්ණේ. ඉන් එහාට අවශ්‍ය නම් කොමිසමට පුළුවන් එතනින් එහාට ඉස්සරහට පස්සට කොයි පැත්තටද හොයන්නේ කියන එක තීන්දු කරන්න. ඊළඟ කාරණේ තමයි කෝප් වාර්තාව පදනම් කරගෙන නඩු පවරන්න මේ හෙළිදරව් වූ කරුණු සාක්ෂි බවට පත් කරගන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා කොමිසමක් පත් කිරීමේ ක්‍රියාදාමයේ යන අතරතුර මේ වාර්තාවට වටිනාකමක් ලබා දෙන්න ඕන නිසා මේ වාර්තාව නීතිපතිට යොමු කළා. ඒ අවශ්‍ය ක්‍රියාමාර්ගයේ සමාන්තරව ඒ පැත්තෙන් යා යුතුව තිබෙනවා. මම දැන නීතියානුව මම අවුරුදු 10ක් ක්‍රියාකාරී ලෙස කොළඹ මහාධිකරණයේ අපරාධ නඩු පිළිබඳව නීතිඥයෙක් හැට කටයුතු කරා. මේ බෝම්බ ගහපු නඩුවත් පාර්ලිමේන්තුවේ මම 4 වෙනි යුක්තිකාරයට පෙනී සිටියා. මම ඊට වඩා කියන්න යන්නේ නැහැ. ඊළඟට ජනාධිපති කොමිසමක් මගින් ඉදිරිපත් වන කථිත හා ලිඛිත සාක්ෂි මම මුලින් කිව්වා වගේ සාක්ෂි ආඥා පනත අනුව දිවුරුම් පිට හරස් ප්‍රශ්න වලට මුහුණ දීලා එන සාක්ෂි නිසා මේක සමානයි හරියට අපරාධ නඩුවක ප්‍රධාන අපරාධ නඩුවක නන්සමරි ප්‍රොසීඩින් එක වගේ. ටිපිකල් ඒ ආකාරයෙන් තමයි මේක සිදු වෙන්නේ. ඒතර ඒක සාක්ෂියට ඊළඟ අදිරට භාවිත කරන්න පුළුවන්. ඒක නිසා අපි ඒකට එකඟ වෙනවා. බැඳුම් කර වංචා මගින් රැස් කළ ධනය නිශ්චිතව හඳුනා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ආකාරයටයි. මේක විශාල ගණනය කිරීමක් කරන්න වෙනවා. මේ පිළිබඳව පළපුරුද්දක් තිබෙන මේ ඩීලින්ග්ස් වලට සම්බන්ධ වෙලා දැනට විශ්‍රාම අරන් තියන අයගෙන් පසුපස කණ්ඩායමක් හැට මේකේ සහයෝගය ලබා ගන්න අවශ්‍ය වෙනවා. ඒක ලබා ගන්න පුළුවන් කමක් නැහැ නීතිපති දෙපාර්තමේන්තුවට හෝ පොලිසියට. ඒක කොමිසමකට ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. සම්පත් දායකින්ගේ සහය ලබා ගන්න පුළුවන් කෝප් කමිටුවටත් හිටපු නියෝජ්‍ය අධිපති විජයවර්ධන මහත්මයා ඇවිල්ලා අපිට මුලින්ම පැහැදිලි කිරීමක් කළා පළවෙනි කුප්ප කෝප් කමිටුවේදී උදාහරණයක් හැටියට. දැන් ඊළඟට මේ සෑම සිද්ධියක්ම යටපත් කිරීමට ගන්නා සෑම ප්‍රයත්නයක්ම මහජන විශ්වාසය බිඳ වැටීමට හේතු වෙලා තිබෙන බව අද ඊටම පැහැදිලිව පෙනෙන කාරණයක්. එහෙමනම් ඒ විශ්වාසය නැවත ගොඩනගන්න ඕනේ. ගොඩනගන්න ඕනේ තැනට මේක ගෙනියන්න ඕනේ. ඊළඟට මෙවන් ක්‍රම මගින් මේ දක්වා සිදු කර ඇති වංචා මගින් මේ සමාගම උපය ඇති මුදල වෙනම ගණනය කරන්න ඕනේ. ඒක විශාල ඒක යම් කාලයක් ගත වෙන තව සූක්ෂම ලෙස කළ යුතු කාර්යයක්. ඒකට අවශ්‍ය වෙනවා මේ සඳහා දැනුම තිබෙන පිරිස්. ඊළඟ කාරණේ තමයි මේ තුලින් සිවිල් නඩුවක් අපරාධ නඩුවක් සහ මේ සියලු අලාභය අය කරගැනීමේ ක්‍රියාදාමයකට යාමේ හැකියාව විවෘත වෙනවා. මේදී තවත් වැදගත් කරුණක් සඳහන් කළ යුතු තිබෙනවා. ඒ තමයි ජනාධිපතිතුමා විසින් කොමිසමක් පත්කිරීම ඒ පත්කිරීම ඔස්සේ අද ඇති වී තිබෙන තත්ත්වය මීට හා සමගාමීව ඒ කටයුත්ත කරගෙන යාමට තිබෙනා වූ හැකියාව. ඊළඟට අපි මෙහිදී ඊටම පැහැදිලිව සඳහන් කරන්න ඕනේ මේ තිබෙන විනාඩි 2යි. මේ තිබෙන දේශපාලන වාතාවරණය තුළ කෙනෙකුට පැත්තක ඉඳලා කරන්න කියන්න අහන්න පුළුවන්. ඇයි මීට කලින් මේක නොකළේ කියලා. එහෙමනම් අනිත් පැත්තෙන් පෙරලා ප්‍රශ්න කරන්න පුළුවන්. කෝප් කමිටුවක් කලින් ක්‍රියාත්මක වුණා. ඒකේ වාර්තාව ඉදිරිපත් කරන දිනේ විසිරුවා හැරියා. අලුත් පාර්ලිමේන්තුවක් ආවා. ඒ සියල්ල අහෝසි වුණා. අලුත් පාර්ලිමේන්තුවේ නව කෝප් කමිටුවක් ඇති වුණා. කොටිම මාව ඒක සමාජිකයක් කියලා දැන්. පළවෙනි කීටම නිසා වෙන්නේ නැති. සමාජිකයක් කලෙත් නැහැ. දැන් ඊළඟට නමුත් සුනිල් අඳුනෙත් මෙතුමාලා ඒක ඉඳලා ඒ කාර්යභාරය හරියට කළා. දැන් එතකොට එසේ නොකරන්න හේතුව තමයි මේ පාර්ලිමේන්තුවට අයිති ක්‍රියාදාමයන් මෙතන සිද්ධ වෙනවා. ඒ සිදුවීමට යම් බාධාවක් වුණයි කියන්න පුළුවන් කෙනෙක් නැවත චෝදනාවක් එල්ල කරන්න පුළුවන්. එසේ කොමිසමක් දැම්මනම් ඔය චෝදනාව වෙනත් ආකාරයකින් එල්ල කරන්න. ඉතින් ඒක නිසා මම හිතනවා කල්යල්මලා නියමිත අවස්ථාවේදී නිවැරදි තීන්දුවක් හැටියටයි මම දකින්නේ කොමිසමක් පත් කිරීම. දැන් ඊළඟට මේක තුලින් කරුණු යටපත් කරන්න පුළුවන් කමක් නැහැ. මොකද මේ සියල්ලම විවෘතව සිදුවෙනවා. දැන් කෝප් කමිටුවේ එක අපේ අර කාමරයේනේ සාකච්ඡා වෙන්නේ.
මේ ඉදිරියට ගෙනියන්න පුළුවන්.
අනිවාර්යයෙන්ම පුළුවන්. හැබැයි නීතිපතිතුමා ඒ ගරයන ක්‍රියාදාමයේ ගරු මන්ත්‍රීතුමනි බාර දෙන්නේ පොලිසියට. ඉතින් පොලිසිය එක්ක නේද දැන් මේ පැත්තම කීප දෙනෙක් වුණේ නවණෙක් කෙනෙක් කියලා නීතිය. කොහොම නවයිද අපි දන්නේ නැහැ. ඔව්. ඒක අපි දන්නේ නැහැ. ඉතින් ඒක නිසා මොකද ඒ ගැන විවිධ කතා තියෙනවා. ඉතින් ඒක නිසා මේ 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 ද්විත්ව ක්‍රමෙම යන්නේක හොඳයි. මේ ක්‍රම දෙකම යන්නේක හොඳයි. ඔව් නේ නේ මේ මතක තියාගන්න මේ ඇත්ත කියන්නයි මේ 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 අපේ ප්‍රතිපත්තිය ප්‍රකාශ කරන්නයි මේ බය වෙන කෙනෙක් නෙමෙයි අපි. අපි මේ අවුරුදු 15ක් කැබිනට් ඇමතිවරයෙක්ට හිටපු අය අපි. ඉතින් ඒක නිසා අපිට නැවත ඉගෙන ගන්න දෙයක් නැහැ මේකේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම ඊටම පැහැදිලිව සඳහන් කරනවා මේ සිද්ධිය ප්‍රථමයෙන්ම පරීක්ෂා කළා ඒ පිළිබඳ වාර්තාව ඉදිරිපත් කළ යුතුව තිබෙනවා. කොමිසම අදහස් කරනවා නම් ඉන් එහාට යා යුතුයි කියන කාරණය ඒක කොමිසම විසින් තීන්දු කරනවා ඇති. ඒක එතනට අයිති කාර්යයක්. දැන් කෝප් කමිටුවේ කාර්යභාරය එයා කළා දෙන්නේ. ඒක තමයි අපි විවාද කරන්නේ. ඒක නිසා එයා කරන් යනවා. මම හිතනවා මේ ගත්ත තීන්දුවන් පිළිබඳව විශේෂයෙන්ම කෝප් කමිටුව මගේ කාලය ඉවරයි නේද? ඒ කෝප් කමිටුවේ සියලුම සමාජික අපේ හිතවත් ගරු මන්ත්‍රීතුමන්ලා ඉතාම ධෛර්ය සම්පන්නව මේ වාර්තාව ඉදිරිපත් කළා. මම දැක්ක එක අවස්ථාවකදී මේ ෆුට් නෝට් කීලා එකක් කතා කරනවා. පාද සටහන. මම දන්නේ නැහැ මමත් මගේ පශ්චාත් උපාධියට මම මේ එක්සිකියුටිව් රිපෝර්ට්ස් ලියලා තිනු. තීසිස් ලියලා තිනු. හරි. ඊළඟට අපි වාර්තා දැකලා තිනු අනන්තවත්. ඒ වාර්තාව වලට මම දැකලා නැහැ ෆුට් නෝට්ස්. ෆුට් නෝට් එකකින් කියන්නේ පාද සටහනකින් යම් කාරණයක් තවදුරටත් විස්තර කරනවා නම් අන්න ඒක තමයි එතනින් සිද්ධ
වෙන්නේ.
වෙනම මතයක්
ඔතුමාගේ කාලේ නම් අවසන් ගව
වෙනම පොඩින් තපරේ වෙනම මතයක් ෆුට් නෝට් එකකින් දාන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා මම කියනවා ඊටම පැහැදිලි පොඩින් දෙන අවස්ථාව දෙනවා. ඊටම පැහැදිලි මම කියනවා සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීතුමාගේ සභාපතිත්වයෙන් ඉදිරිපත් කරපු වාර්තාව ඊට කලින් කෝප් කමිටුව හිටපු සමාජිකයෙක් හැටියට මගේ අත්දැකීමුත් සමග විශේෂයෙන් අපි ගරු කරන්න ඕනේ ඩිව් ගුණසේකර මැතිතුමා ඊට විශිෂ්ට කාර්යභාරයක් කළා. නමුත් අවසනාවකට ඒ වාර්තාව ඉදිරිපත් කරන්න බැරි වුණා. එහෙම වුණා නම් වාසුදනානායක කර්මන්තිතුමනි මේ වார்த்தාවට කලින් ඒ වார்த்தාව පහුගිය අවුරුදු ජූනි මාසේ 23 වෙනිදා මේක සභාගත වෙනා මෙච්චර ප්‍රමාද වෙන්නේ නැහැ කියන එකත් මම සඳහන් කරනවා. දැන් ප්‍රශ්නයක්.
බොහොම ස්තුතියි. ඔතුවායි.
නේ නේ ප්‍රශ්නයක් අහන්න.
එතන අපේ වෙලාව ඔව් කියන්න නැතුව.
ගරු ඇමතුමනි මේක නිවැරදි කරගන්න
මයික් එකද? අර අර මයික් එක දෙන්නකෝ. ගාවේ අනිත් ස්විට් එකකින්.
ගරු ඇමතුමනි මේ නිවැරදි කරගන්න ඕන ගැටලුවක්. දැන් මේ සිද්ධියට අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සම්බන්ධ නිසා අපේ අතිගරු ජනාධිපතිතුමා මේ කඩිනමින් මේ ගැටලුව විසඳලා දෙයි කියලා ඔබතුමාල විශ්වාස කරනවද?
ජනාධිපති කොමිසම පත් කළොත් මේ රටේ කොමිෂන් සභාව පිහිටවන ක්‍රමය පනත් වලින් සම්මත වෙලා තියෙනවා. ඒ පනත අනුව විශේෂ ජනාධිපති කොමිසමක් දාන්නත් පුළුවන්, සාමාන්‍ය ජනාධිපති කොමිසමක් දාන්නත් පුළුවන්. ඒක දෙන මැන්ඩේට් එකේ ඒක දෙන වරමේ සඳහන් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම මෙන්න කාල සීමාව මෙන්න විමර්ශන ලක්විය යුතු කරුණු කියන කාරණය ඉතා පැහැදිලිව සඳහන් කරන්න ඕනේ. ඒක තමයි නීතිය සඳහන් වෙන්නේ. ඒ ආකාරයට සඳහන් කළාන් පස්සේ ඒ ඕනෑම කොමිසමක් නිශ්චිත කාලයේදී ඒ ලබා දෙන්න බැඳී සිටිනවා. හැබැයි එකක් මත තියාගන්න නීති ප්‍රතිපාත්මෙන්තුර ගියොත් එහෙම බැඳීමක් නැහැ. මේ දෙක අතර වෙනස ඒක. පැහැදිලිද?
උතුමයි කාලය අවසන්. හොඳයි. ගරු සුසේවතුමා උතුමයි කාලය අවසන්. බොහොම ස්තුතියි. ගරු බිමල් රත්නායක මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, බැඳුම් කර සිද්ධියට අදාළ කෝපවාර්තා පිළිබඳ විවාදයේදී කරුණු කීපයක් කියන්න කැමැති. විශේෂයෙන්ම දැන් මේ විවාදය ඇත්තටම පසුගිය මාස ගණනාවක් තිස්සේ රට තුළ සිද්ධ වෙමින් සිද්ධ දෙන දෙයක්. දැනටමත් මේ කෝපකාරක සභාවේ වාර්තා පිළිබඳව විශේෂයෙන්ම මේ විවාදය යෝජනා කරපු ජනතා මිතුරුනේ නායක අනුර දිසානායක මන්ත්‍රීතුමාගේ පැත්තෙන් පැහැදිලි කරුණු රාශියක් අපි පෙන්වා දුන්නා. එකක් තමයි මේ දූෂණය සිද්ධලා තිබෙන විදිය. ඒ වගේම තමයි මේ දූෂණයට සම්බන්ධ පර්පචුවේටරි සමාගම කොහොමද මිලියන් 13,000කට වැඩි ලාභයක් මාස 21ක් වගේ කෙටි කාලයක් තුදී ලබාගෙන තිබෙන්නේ කියන එක. ඒ වගේම අනිකුත් ප්‍රයිමරි ඩීලර්ස්ලා 31%ක වගේ ලාභ පංගුවක් ලාභයකට ගිහිලා තියෙද්දි පර්පචුවේටරිස් කියන ආයතනය පමණක් 1830ක ලාභයක් ලබාගත්තේ කොහොමද කියන එක යනාදී වශයෙන් අපි ඉතා පැහැදිලිව පෙන්වා දුන්නා. හොරත් ඉන්නවා, හොරා වෙනුවෙන් ඔත්තු බලපු කෙනත් තියෙනවා, කපපු කෙහෙල් කැනත් අහුවෙලා තියෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ ආණ්ඩුව මැද ඉඳගෙන හොරා සහ හොරාට උදව් කරපු පුද්ගලයන් ආරක්ෂා කරනවා කිය. ඒ නිසා මේ සම්බන්ධව මම හිතන්නේ නැවත හාරා අවසමී අඬ විශේෂ කාලයක් දනස් කිරීම අවශ්‍ය නැහැ. මම මුලින්ම කියන්න කැමති මේ කෝපකාරක සභාවේ මේ කටයුතු වලදී මෙතන තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි ගරු කතානායකතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, මේ බැඳුම් කර වංචාව සිද්ධ වීම අපේ රටේ ඉතිහාසයේ ලොකුම වංචාවලින් එකක්. හැම ආණ්ඩුවක්ම පසුගිය ආණ්ඩුවත් මේ ආණ්ඩුවත් ඊට කලින් ආණ්ඩුත් ඒවයි නිලධාරීන් ඒවයි දේශපාලන නායකයෝ හොරකම් කළා තියෙන. නමුත් මේ නිශ්චිත සිද්ධිය ගත්තොත් මේක ඉතාම පැහැදිලිවම මහා බැංකුවේ හිටපු අවංක විශේෂයෙන්ම කොන්ද පණ තිබිච්ච නිලධාරීන් නිසා මේ සිද්ධිය අමු එළියට අවිලා තිබෙන. ඒකයි මේ හොරකම, මේක රෙකෝඩඩ්, මේක වාර්තාකරණයක් සහිත වෙච්ච හොරකම. අද අපි පාර්ලිමේන්තුවක් සහ මේ රටේ ජනතාව විදියට මේ වංචාව පිළිබඳ මෙතරම් කරුණු කියන්න අපිට පුළුවන්ලා තිබෙන්නේ මේ සුළු නිලධාරී උගත් නමුත් තනතුරු වලින් කුඩා නිලධාරීන් තමන්ගේ රැකියාව තමන්ගේ ජීවිත ආරක්ෂා පැත්තක තියලා රට වෙනුවෙන් ඇත්ත කියන නිසා. ඒ මත පදනම් වෙලා තමයි කෝපකාරක සභාවත් අල්ලස් කොමිසම ගැන කතා කරලා අල්ලස් කොමිසමේ මේ පරීක්ෂණය සියලුම කට උත්තර සියල්ල අරගෙන අවසන් කළා තියෙන්නේ. දැන් මාස ගණනාවක් වෙනවා. අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් වතුමිය දිරුක්ෂි මැතිතුමා ඉන්න කාලෙදී මේ වංචා පිළිබඳව නිලධාරීන්ගේ සියලුම සාක්ෂිතාන් අරන් ඉවර කරලා තිබේ. නඩු දාන්නේ නැත්තේ දේශපාලන හේතුවක් නිසා අපි දන්නා මොකද මැද්දේ ආණ්ඩුව ඉන්න නිසා. ඒ නිසා මේ මහා බැංකු නිලධාරීන්ට මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන. මේ දූෂණ විරුද්ධව හැම දෙයක්ම මිනිට් කරපු, හැම දෙයක්ම ලියපු, ඒ කරුණු බය නැතුව ඇවිල්ලා අල්ලස් කොමිසමේදී පාර්ලිමේන්තු කෝපකාරක සභාවේදී වෙනත් තැන්වලදී බය නැතුව කියපු ඒ සාමාන්‍ය නිලධාරී මහත්ම මහත්මීන්ට අපි ගරු කරනවා. ඒ මත ඊට පස්සේ විගණකාධිපතිතුමා ඇතුළු ඒ නිලධාරී මණ්ඩලය ඔවුන් නිසා තමයි මේක මෙතරම් ශක්තිමත් ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. නැත්තම් අද ජනාධිපතිතුමා ජනාධිපති කොමිසමක් දාලා තියෙනවා. ඒක හොඳයි දාපු එක. මම දන්නේ නැහැ මේ පරීක්ෂණ වැඩි වෙලා මේක පරීක්ෂණ කැලයක් වෙලා දැන් අවුරුදු දෙකක් වෙනවා සිද්ධිය වෙලා තවත් ජනාධිපති කොමිෂන් වලින් ගිහිල්ලා මේක අනන්තට කල් දාන්නද මේ හදන්නේ කියලා. මොකද නඩු අහන්න දෙයක් මේකේ දැන් නැහැ. මේක ඔප්පු වෙලා ඉවරයි. මේක ඔප්පු වෙලා ඉවරයි. මේකේ සාක්ෂි සටහන් සියල්ල අල්ලස් කොමිසමේ තිබෙනවා. අපි කෝප් එකේ වාර්තාව කෝප් එක උසාවියක් නෙමෙයිනේ. කෝප් එක උසාවියක් නෙමෙයි. නමුත් අල්ලස් කොමිසම කටයුතු කරන්නේ අධිකරණයකට කිට්ටු ආකාරයට. ඒකේ පරීක්ෂණ සියල්ල අවසන් කළා තියෙන්නේ. එහෙස දැන් නැවත නැවත පරීක්ෂණ කමිටු දාන එකෙන් තමන්ට දේශපාලන ලකුණු දාගන්න සමාහට කල්පනා කරන වෙන්න පුළුවන්. නැත්නම් ජනාධිපතිවරට තිබුණේ ඔය කොමිසම දාන්න මීට අවුරුදු දෙකකට කලින්. ඕජනාධිපතිලා අගමැතිලයි දේශපාලන පෞරුෂයෙන් කටයුතු කරේ නෑ. ඒක ඇත්ත. ඒක කෝපකාරක සභාවට පැටවුවේ තමන් ඇඟ බේරගන්න. ඔය කවුරුත්. ඒක අපි දන්නවා. නමුත් අපි දැන් ප්‍රතික්ෂේප කරන්නේ නෑ එතුමා ජනාධිපති කමිසම් දාපේක වැරදි කියලා. ඕව දාන්නද බොහොම කලින්. දැන් ඇමතිවරයා කිව්වනේ තිබි බලතල. දැන් අද ඩිබේට් එක තියෙනවා ඊයේ උදේ SMS එක එනවා ජනාධිපතිතුමා කමිෂන් එකක් දානවා කියලා. මේවයි දේශපාලන තීරණ ඇති බබ්බු නෑ මේ රටේ කවුරුවා. නමුත් අපි කියන්නේ විගණකාධිපතිතුමා ඇතුළු නිලධාරී මණ්ඩලය නිසා තමයි මේක නිශ්චිතව මෙහෙම එළියට අවිලා තියෙන්නේ. ඒ නිසා ගරු කතානායක නියෝජ්‍ය කතානායකතුමනි මම මුලින්ම කියන්න කැමති වංචා වෙන එකනේ මේ ප්‍රශ්නය. වංචාවක් වුණාට පස්සේ ඒක පෙන්නුවට පස්සේ ඒක හදාගන්න මහන්සි වෙන එකයි වැරද්ද. මම හැමදාම කියන දෙයක් තමයි අපි ගමනක් යනකොට වැරදි පාරකට වාහනේ හැරෙව්වොත් අපිට නැවිගේටරකින් කියද්දි පාර වැරදි හරවන්න හරවන්න කියලා. අපිට වෙනස් තැන පෙන්ලා දෙද්දි වැරදි පාර යන්නේ හරි පාට හරවන්න කියලා පෙන්නා දෙද්දි අපි හරි පාට හරවන්නේ නැත්තම් නියෝජ්‍ය කතානායකතුමනි කවදාවත් අපිට හරි පාට එන්න බෑ. මේ බැඳුම් කර ගනුදෙනුවේ තියෙන ලොකුම ප්‍රශ්නේ ඒකයි. මේ වැරද්ද කරද්ද කරන්න අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන්නාද හොරකම කරන්න අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන්නාද නැද්ද කියන වෙනම කතාවක්. නමුත් මේ හොරකම දැක්කට පස්සේ මේ හොරකම අවුරුද්දයි මාස දැන් හරියටම මාස 22ක් තිස්සේ ආරක්ෂා කරන්න මේ ආණ්ඩුව කටයුතු කිරීම නිසාද මොකදලා තියෙන්නේ. අද ලංකාවේ එකම හොරකම් බාට මේක පත්ලා තිබෙනවා. ඒකත් ඇත්ත නෙමෙයිනේ. දැන් මට මේ විවාදයන් ඉන්නකොට මේ මන්ත්‍රීතුමා නිසි ගෞරවයතුව කියන්නේ මට විවාද අහන් ඉන්නකොට හිතනවා කරු නියෝජ්‍ය කතානායකතුමනි හොරකම් ගැන වැඩියෙන්ම රිදෙන්නේ හොරුන්ට කියලා. මම හිතනවා ඒක අර හොරකම් නොකරනට වඩා හොරුන්ට රිදෙනවා වැඩි කියලා. මොකද හොරු හිතනවා මේ Tamanට හොරකම් කරන්න තිබිච්ච දෙයක් නේ මේ වෙන අය හොරකම් කළා තියෙන්නේ කියලා. දැන් ඒ නිසා අපි මේ ප්‍රශ්නේ දකින දේ තමයි මේ ආණ්ඩුව අග්‍රාමාත්‍යතුමාතුළු මේ ආණ්ඩුවේ නායකයන් ඉතා වගකීමෙන් මේ දූෂණේ ආරක්ෂා කරනවා. මේ දූෂණේ ආරක්ෂා කරනවා. ඒකයි මේතර තියෙන ලොකුම ප්‍රශ්නේ. ඒ නිසා වෙලා තියෙන දේ තමයි ලංකාවේ තවත් වෙන වංචා දූෂණ වෙච්ච දේවල්, දැම වෙමින් තිබෙන දේවල් ගැන ඇත්තටම හොඳ අවධානයක් යොමු වෙන්නේ නැත්තේ. මම කැමති ඒ නිසා විගණකාධිපතිතුමාගේ දෙපාර්තමේන්තුවටත් ඒ මහා බැංකුවේ නිලධාරී මණ්ඩලයටත් ඉසුදු කරන ගමන් විශේෂම කරු කතානායකතුමාට ඒක කියන්න ඕන. මොකද මම දැක්කා මගේ සහෝදර හඳුන්නේ මන්ත්‍රීතුමා සභාපති වර්ෂයේ මේක කටයුතු කරද්දි එතුමාට කුමන පීඩනයක් එළුණාද කියන එක. මම දැඩි ලෙස විශ්වාස කරනවා කතානායකතුමා ඒ අවස්ථාවන්වලදී සභාපතිතුමාට අවශ්‍ය කරන පාර්ලිමේන්තුවේ ගරුත්වය රැකෙන ආකාරයට අපේ හඳුන්නේ කවොප් එකේ සභාපතිතුමාට කටයුතු කරන්න අවශ්‍ය කරන ඉඩකඩ ඒ පෞරුෂය ආරම්භ දුන්නා. එතුමා ඒක ආරක්ෂා කරා. අපි සතුට වෙනවා එහෙම කතානායකවරයෙක් සිටීම ගැන. අපිට ඒක ලැජ්ජ නැහැ කියන්න. අපිට ප්‍රශ්නයක් නැහැ කියන්න. එතුමා වෙන පක්ෂක නායකයෙක්. නමුත් අපි එතුමාට ඒ ගරුත්වය නිසි ලෙස දෙනවා. ඒ වගේම එතුමා කටයුතු කරා ඊට පස්සේ ඒ කෝපකාරක සභාවේ නිදි බරාගෙන කටයුතු කරපු නිලධාරී මහත්මීන්ට ගරු කතානායකතුමා අගවීමක් කළා. ඒ අගවීම කරේ මොකටද? මේ පාර්ලිමේන්තුවේ ගොඩක් නිලධාරී මහතුරු කැපවලා වැඩ කරනවා. නමුත් කෝපකාරක සභාවේ නිලධාරීන්ට විශේෂකීමක් කතානායකතුමා කළා. හඳුනෙති මන්ත්‍රීතුමා සභාපතිතුමාගේ ඉල්ලීම මත නමුත් ඒක කතානායකතුමා මට්ටමින් කළා. ඒක ඇතුලේ අපි දකිනවා යම් කිසි දෙයක් කරන්න කැප වෙන මිනිසුන්ට ශක්තිය දෙන එක තමයි රටක නායකයන්ගේ වගකීම. ඒක අපි දැක්කේ නෑ ගරු කතානායකතුම ගරු නියෝජ්‍ය කතානායකතුමනි කෝප් එකේ විගණකාධිපතිතුමාට හම්බ වෙනවා. ඒ නිසා මේ බැඳුම් කර වංචාව සම්බන්ධව මම කරුණු ඉලක්කම් කියන්න කලින් මම කියන්න කැමති කරුණු දෙක තුනක්. ඒක තමයි මේ බැඳුම් කර වංචාව සිද්ධ වුණාට පස්සේ මේක ආරක්ෂා කිරීමට අදාළ කරන ක්‍රියාවලිය තමයි අද රටේ ගොඩක්ම ප්‍රශ්න ලක් වෙලා තිබෙන්නේ. නැත්තම් හඳුනෙති මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු පසුගිය රජයේ ආයතන 19ක වංචා දූෂණ නාස්ති පිළිබඳ කෝපකාරක සභාවක් වාර්තාවක් අපි ඉදිරිපත් කරා. එතුමා ඉදිරිපත් කරා ඒකේ තියෙනවා කෝටි 33000ක නාස්තිින් ගැන. ඒක කෝටි 33000. මේක කෝටි 15500ක් කියලා තමයි කියන්නේ. දෙක එකතු කරාම කෝටි 50000. නම් මේ බැනුම් කර වංචා මෙතනම මතුවලා තිබෙන්නේ මේක ආරක්ෂා 15000ක් කියලා නේ කියන්නේ. දැන් 10 බිලියන් 145ක් කියලා කියන්නේ. එක එකයක ඉලක්කම් කියනවා. නෝනේ එක එක ඉලක්කම් කියනවා. ඒ මොන ඉලක්කම කිව්වත් මේ ප්‍රශ්නේ දේශපාලන ප්‍රශ්නයක් කියලා තිබෙන්නේ දූෂිතයන් ආරක්ෂා කරන්න ආණ්ඩුවක් කටයුතු කරන නිසා. ඒ නිසාද වෙලා තියෙන දේ තමයි අනිත් දූෂණ පිළිබඳව අවශ්‍යතාව අවධානය යොමු වෙන්නේ නැහැ. මම කියන්න කැමති ගරු කතානායක නියෝජ්‍ය කතානායකතුමනි, මේ විවාදෙදී මේ දූෂණය ආරක්ෂා කිරීමට අදාළව මේ ආණ්ඩුවේ කටයුතු වලදී ඉතාම තදට දැනිච්ච දෙයක් තමයි මහා බැංකු අධිපතිවරයා හිටපු එක්කෙනා ඉන්න තාක්කල් ඒක නිලධාරීන්ට විශාල බලපෑමක් කළා. අර්ජුන මහේන්ද්‍රන් ඉන්න තාක්කල් ඒ පහළ නිලධාරීන්ට ගොඩක් බලපෑම් කළා. ඊට පස්සේ අල්ලගත්ත විගණකාධිපතිතුමාට ඇතිවෙන්න ඉතාම දරුණු ආකාරයට බලපෑම් කළා. ඒක කොච්චරද කියනවනම් එතුමාට කෝපකාරක සභාව ඇතුළතදී එළියේදී ඊට දාලා කරන බලපෑම් කළා. ඒක එකක් විදියට මම කියන්න කැමති අද මම හඳුනෑති මන්ත්‍රීතුමාගේ අවබෝධය අවසරය ඇතුව හැන්ස් සභාගත කරනවා ගරු රවි කරුණායක මුදල් අමාත්‍යතුමා විසින් මේ බැඳුම් කර ගනුදුනුව තිබෙන අවස්ථාවේදීම විගණකාධිපතිවරයාට නිකුත් කළ තිබුණා, ඉල්ලීමක් කළ තිබුණා 2008 අවුරුද්දේ ඉඳලා සීලම බැඳුම් කර පිළිබඳව කෙරිච්ච සීලම බැඳුම් කර ගනුදුනු පිළිබඳව විගණනයක් කළා වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා. ඒකේ පිටපත් මම සභාගත කරනවා සභාවේ අවබෝධය සඳහා අනිත් මන්ත්‍රීතුමාත් එක ලැබෙයි. මම කියන්න කැමති ඒ වාර්තා විගණකාධිපතිතුමා අපි ආඩම්බර වෙනවා මේ වගේ කොන්දකලින් තියෙන නිලධාරීන්. එතුමා ලියනවා මෙන්න මෙහෙම. එතුමා 19 ත්‍රිපිටකයේ කියනවා 2008 වර්ෂයේ සිට 2016 දක්වා අවස්ථා 2136 කදී කර තිබූ බැඳුම් කර නිකුත් කිරීමට අදාළ ප්‍රශ්න 10ට පිළිතුරු සැපීම සඳහා 1997 වර්ෂයේ සිට ආරම්භ කර තිබූ බැඳුම් කර නිකුත් කිරීම ක්‍රියාවලිය පිළිබඳ ගැඹුරින් පරීක්ෂා කළ යුතුවද මුදල් අමාත්‍යවරයාගේ නොවිසලීමත් සහ ආචාරශීලීත්වයෙන් තොර සීකඳවීම හේතුවෙන් එවැනි ගැඹුරු පරීක්ෂාවන් සඳහා ප්‍රමාණවත් කාලයක් මෙම කාර්ය සඳහා යෙදවිය නොහැකි වීම කියලා කෙලින් කොන්දකලින් තියන් දීලා තියෙනවා. ඒ මුදල් අමාත්‍යතුමා යාපු ලියුණුත් මේක ගොඩක් තියෙනවා. ගොඩාක් හදිසි කරා කෝප් රිපෝට් එක එන්න කලින් මුදල් අමාත්‍යවරු මේක වහන්න يعني මේ හොරකම වහන්න පහුගිය ආණ්ඩුව හොරකම පෙන්වන්න හදන. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, හොරකම කවුරු කරත් හොරකම කියලා ගන්න ඕනේ. ඒක තමයි මම කිව්වේ හඳුන නැති මන්ත්‍රීතුමාට ලැබිච්ච වාර්තාව මම සාසභාගත කරනවා කියලා. අපිට ඉල්ලන්න පුළුවන්, මම හිතන්නේ අපිට මේක ඉල්ලන්න පුළුවන්. අපි ඔබතුමාගේ ඉල්ලා සිටිනවා මේක මුදල් අමාත්‍යවරයාට ඉල්ලීම මත කරපු වාර්තාවක්. මේ ඔබතුමා ඉල්ලන්නේ ඒක. ඉතින් මම මගෙන් ඉල්ලලා හරියන්නේ නැහැ, කතානායකතුමාගේ ඉල්ලන්නේ. මම සුජිග මන්ත්‍රීතුමාට නෑ නෑ මේක මේ කෝප් කාරක සභාවට ලැබිච්ච එක වාර්තාවක්. මන්ත්‍රීවරු ඔක්කොටම හම්බෙච්ච එකක් නෙමෙයි, එතුමා ඒකට උත්තර දෙයි. සුජිග මන්ත්‍රීතුමාට මම අනිවාර්යෙන් දෙන්න මේ තේ නිසා මම කිව්වේ මේකයි. එතකොට මේ තියෙන්නේ මේ වගේ නිලධාරීන් කොන්දකලින් තියන් ලියන එක අතිශය වැදගත් අපේ රටේ අනාගතය. ඇමතුරු හිතන් ඉන්නවා තමන්ගේ ඕන දෙයකට වැඩ කරන්න පුළුවන් කියලා නිලධාරීන් හරහා. ඒ නිසා මේ කොන්ද පණ නැතුව වැඩ කරන ඇමතුරුන්ට යස් සර්, රෝ සර්, හා සර්, නවන්න සර්, බෙදෙන්න සර් කියන නිලධාරීන්ට මේ 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 නිලධාරීන්ව ආදර්ශයට ගන්න. කලින් ආණ්ඩුවෙත් එතුඹ කරන්නේ නැති. දැන් ඒ නිසා තමුන්නාසලා දැන් හිතන්නේ තමුන්නාසලාගේ ආණ්ඩුව නිසානේ නිලධාරී කොන්ද කලින් තියන් ඉන්නේ කියලා. ඒකනේ දැන් තමුන්නාසලා කියන හැමදාම කතාව. ඔව්. මම හිතන්නේ එහෙම නෙමෙයි. තමුන්නාසලට ඕන මොකද්ද? තමුන්නාසලක නිලධාරියටවත් ධෛර්යය දීලා තිරනම් තමයි ඔය කතාව කියන්න පුළුවන් කමතියි. නෑ. ඒක ගරු කතානායකතුමනි, ඒක දිස්තුතන්තට මේ රටේ ජනතාවට. අද වුණත්. ඔව්. දැන් මට දැන් අවස්ථාව දෙන්න ඔය කතා කරන්න බාධා කරන්න නෑ, අහන් ඉන්නකො. අහන් මේ අවස්ථාව වෙලා තියෙන්නේ හරි පස්සේ ගිනම් හරි ඉන්නේ නේ, අහන් පොඩ්ඩක්. මම කියන්න හදන්නේ අද මේ තත්ත්වය ඇති කරලා තියෙන මෙරට ජනතාව මේ දෙගොල්ලන් කාටවත් බලය දුන්නේ නැහැ හරියට. මිනිස්සු දෙකට බෙදලා බලය දුන්නේ. ඒ නිසා ආණ්ඩුව කටව ගන්නවා එකතු කරලා. ඒ නිසාද කැබිනට් අමතුරු පොලිස් පත්‍රයට මෙතන බයිනවා. කලින් එහෙම බෑනේ නෑනේ. අද නිලධාරීන්ට කොන්ද කලින් ඇලලා තියෙන ආණ්ඩුව මේම හදපු නිසා ජනතාව නැතුව මේගොල්ලන්ට කැමැත්තක් අපි දක්කන්නේ කෝප් එකේ විගණකාධිපතිතුමාට දාපු පාට්. අපි දකින්නවනේ නිලධාරීට දාන පාට් එක. ඔයගලගේ ඉන්ටෙන්ෂන් එක ඒක නෙමෙයිනේ. ජනතාව ඔයගලන්ට හරි බලයක් දුන්නා වල වෙනන බලයක් දුන්නේ. ඒ නිසා වෙනන බලයක් දුන්න නිසා නිලධාරීන්ට පොඩි සාහනයක් කියලා තිනවා. මං ජනතාවට කියන්නේ ඒසුත් ජනතාවටයි ස්තුතිවන්ත වෙනවා. ගරු කතානායකතුමනි, මම මගේ මාතෘකාවට එන්න කැමති. ජනතාව දුන්නා, දුන්නේ පුරෝල දුන්නනේ 2010. පුරෝල දුන්නු ගමන් වෙන්නේ නානවා. එතකොට හොරු බෝ වෙනවා, නිලධාරීන් කොඳු කඩෙනවා, උසාවි අවහනවා. මෙහෙම දෙකට බෙදලා දුන්නම තමයි පොඩ්ඩක් එන්නේ රිලීෆ් එක. ඒක ඕගොල්ලන්ගේ දෙයක් කියලා පෙන්වන්න තරව ඔයගොල්ලෝ දෙයක් කරලා නැහැ. ඒකයි මම කියන්නේ. මන්ත්‍රීතුමා මට බාධා කරන්න එපා. අමාරුයි එතකොට හතා කරන්න.
මේ කාලේ නම් වනිතන හඳුනෙති මැතුමා කොච්චර වෙලාවක් දෙනවද ඔබතුමා? දැන්ටත් විනාඩි 3ක් ඔබතුමාගේ කාලෙන් අරන් තියෙනවා.
කොච්චර වෙලා තිබෙති? හොඳයි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ නිසා අනු මිනිස්සු කරන හොඳ වැඩවල ලකුණු දාගන්න තමන් දෙයක් කරන්න ඕනේ. මම කියන්න කැමතියි ගරු කතාන නියෝජ්‍ය කතානායකතුමනි, දැන් මේ කෝප් බැඳුම් කර ගනුදෙනුවේදී විශේෂයෙන්ම දූෂණය ආරක්ෂා කරන්න එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම පියවර 3ක් අනුගමනය කරා. උපාය මාර්ග 3ක්. පළවෙනි උපාය මාර්ගය තමයි මේක ආර්ථික විද්‍යාවේ ප්‍රශ්නයක් කියලා කියූප එක. මම ඒක නැවත කියන්න යන්නේ නැහැ. ආර්ථික විද්‍යාව ශුද්ධ විද්‍යාවක් නෙමෙයි. It's not a pure science. ඒ නිසා වැරදි වෙන්න පුළුවන් කියලා තමයි ආවේ. ග්‍රීක් බැඳුම් කර වංචාවේදී අජිත් කබ්‍රාල්ලා ඩොලර් මිලියන 80 යුරෝ මිලියන 82ක් කරපු නාස්තිය. ශ්‍රේෂ්ඨාධිකරණයේදී නඩුව ජයග්‍රහණය කරගෙන තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට කියලා තියෙනවා. මොකද්ද? ආර්ථික විද්‍යාව ශුද්ධ විද්‍යාවක් නෙමෙයි. ඒ නිසා වැරදි වෙන්න පුළුවන් කියලා. එහෙම ඒ තර්කවල තමයි ඒ කාලේ උසාවියේ තීන්දුව දීලා තියෙන්නේ. ඒ නිසා යුරෝ ග්‍රීසිය වැටෙද්දි ග්‍රීසිය බිඳ වැටෙද්දි එතන යුරෝ මිලියන 82ක් අජිත් කබ්‍රාල් අනු ආයෝජනය කරපෙක ආර්ථික විද්‍යාව ප්‍රශ්නයක් අජිත් කබ්‍රාල්ගේ ප්‍රශ්නයක් නෙමෙයි කියලා තමයි ඒ ජජ්මන්ට් එක දීලා තියෙන්නේ. ගරු කතානායකතුමනි, මම නැවත නැවත කියනවා ලෝකේ ශුද්ධ විද්‍යාවට තියෙන ගණිතය විතරයි. නැත්තම් හැම කෙනෙක්ම හැම විද්‍යාවක්ම අදාළ අවස්ථාවට අනුව යොදා ගන්න එක තමයි හැම විද්‍යාවකම තියෙන්නේ. නැතුව විද්‍යාවකට තනියම නිවැරදි කරලා දෙන්න බෑ. ඒක පාවිච්චි කරන කෙනාට ඔලුවක් තියෙනවා. ඒ තර්කයම අරගෙන ආව ඒ අජිත් කබ්‍රාල නිදහස් කරපු තර්කයම තමයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම මාස ගාණක් කෝප් එකේ මුලින් අරගෙන ආවේ. අපි ඒ තර්කයේ සුණු විසුණු කළා. ආර්ථික විද්‍යා ප්‍රශ්නයක් නෙමෙයි මෙතන. හොරු අමුවෙන් තමන්ගේ බෑනට උදව් කරලා තිබෙනවා කියලා. ඊට පස්සේ ඒගොල්ලන් ආවා, මගේ වැදගත් මේකට එන්න හදන ඊළඟට. ඊට පස්සේ ඒගොල්ලන් කිව්වා නෑ. දෙවෙනි උපාය මාර්ගය වුණා මොකද්ද? මේක මේ දූෂණය සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි, මේ බැඳුම් කර ක්‍රියාවලියේ තිබෙන ක්‍රමවේදයේ සම්බන්ධ ප්‍රශ්නයක්. ඒ නිසා අපි දැවත නැවත කතා කරන මේ වෙන්දේශ ක්‍රමය සහ ඍජු ක්‍රමය කියන දෙකෙන් වෙන්දේශ ක්‍රමයට තමයි නීත්‍යානුකූල බලතල දීලා තියෙන්නේ. ඍජු ක්‍රමය කියන එකට කිසිම අවසරයක් නෑ. ඒ නිසා ඒ ඍජු ක්‍රමය අනුගමනය කරලා ඩිරෙක්ට් ප්ලේස්මන්ට් ක්‍රමය අනුගමනය කරලා බැඳුම් කර ලබා දීම මහ බැංකුව කරපු ඓතිහාසික වරද්දක්ද කියලා තමයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම කියන්න පටන් ගත්තේ. ඒක තමයි දූෂිතය ආරක්ෂා කරන ක්‍රමය. ගරු නියෝජ්‍ය කතානායකතුමා, ඔබතුමා දන්නවා ලෝකෙ පුරාම මේ හොරාට කලින් මතයක් හදලා දැන් කියන්නේ පල් හොරු දැන් වාහන ආරම්භය කළා හිරේ ඉන්න. දැන් ඒගොල්ලන්ට ඒගොල්ලන් ආවරණය කරගන්නක ජාතික කොඩියෙන් මහින්ද හාමුදුරුවන්ගෙන් කප්පිටි පොලගෙන් පුරන් අප්පගේ ඕනම මොකද ඕනම හොරකමක් පිටිපස්සේ මතවාදයක් තියෙනවා. හොරා රකින්න දුප්පත් මිනිසුන් නැති දේශපාලනඥයන්ට බලවත් පුද්ගලයන්ට පමණක් තිබෙන දෙයක් තියෙනවා. උන් මතයක් හදනවා හොරකමෙන් රකින්න. ඒක තමයි හැම හොරාගම ක්‍රමය. ඒ නිසා මතවාදයක් හදනවා මේ හොරා මෙහෙමයි කියලා. ඉතින් ඒ නිසා එක්සත් ජාතික පක්ෂ කට්ටිය මොකද කළේ? මන්ත්‍රී කණ්ඩායම කරපු දේ තමයි මේ බැඳුම් කර ක්‍රමවේදයේ වැරදි කියලා පෙන්වන්න උත්සාහ කළා. මම ස්තුතිවන්ත වෙනවා රවි කරුණානායක ඇමතිතුමාට. එතුමා බැනුම් කර වංචාව ආරක්ෂා කරන්න කරපු දෙයින් අද අපිට පුළුවන්ලා තිබෙනවා නීති විකරණාධිපතිතුමා ඉතාම මහන්සියෙන් මාස ගාණක් මහන්සි වෙලා 2008 ඉඳලා බැනුම් කර ගනුදුනු 2136ක් බැනුම් කර ගනුදුනු 2136ක් අධ්‍යයනය කරලා එතුමා මේ වාර්තාව මුදල් අමතර දිලා තියෙනවා. ඒක කොපියක් කෝප් සභාපතිතුමාට වෙලා තියෙනවා. ඒක එතුමා මොකද්ද පෙන්වන්නේ? ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ ඍජු ක්‍රමය කියන එක 2005 අප්‍රේල් මාසේ ඉඳලා ඍජු ක්‍රමය කියන ක්‍රමයට ලංකා ආණ්ඩුව බැඳු කර නිකුත් කරලා තිබෙනවා. ඊට කලින් සිට කරාද කියලා දැනගන්න මහ බැංකුව සතුව තොරතුරු නැහැ. අද මම දැක්කා සභානායක කිරියල් ඇමතුමා විහිළුත් ගොඩක් කරනවා. එතුමා උසාවි නියෝගයක් කිව්ව මොකද ශ්‍රේෂ්ඨාධිකරණ. තවද වෙච්ච එකක්. මේ අද ඊයේ වෙච්ච දෙයක් නෙමෙයි. ඔබතුමා දන්නවා කෝපකාරක සභාවට මහ බැංකුව තොරතුරු දුන්නේ නැහැ. ඒකයි ඇත්ත. ශ්‍රේෂ්ඨාධිකරණ නිසා කිසිම තොරතුරක් දුන්නේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව දාපු ඒ මහත්තුරු චන්දාජරත් මහත්මයාතුරු නඩු කිව්වේ කිසිම තොරතුරක් නැතුව. මහ බැංකුව අධිපති අර්ජුන මහේන්ද්‍රණුයි එයත් එක්ක හොරකම් කරපු නිලධාරීන්ගේ බොරු වාර්තාවලට අපි දැක්කා කුග ෆිගර්ස් කුක් කරපු විදිය. අපි දැක්කා ඒ සංකාලය කරන විකෘති කරපු විදිය කෝප් එක ඇතුලේ. මහ බැංකුවේ දූෂිත සමහර නිලධාරීන් තාමත් ඉන්න. ශ්‍රේෂ්ඨාධිකරණ කිසිම වාර්තාවක් ඉදිරිපත් කරේ නැහැ මහ බැංකුවේ. කිසිම දත්තයක් දුන්නේ නැහැ. කෝප් එකට දුන්නේත් නැහැ. අන්තිමට විසුතුවන්ත වෙන අද මෙතන නැතත් නීතිච සුමන්දිරන් මහන්තිතුමා නීතිපතිවරයාගේ වාර්තාවරම් කෝප් එකේදී හරියාකාර පෙන්වුවට පස්සේ තමයි විශාල දේශපාලන බලපෑමකුත් කරලා කෝප් එක විදිහට පාර්ලිමේන්තුව සතු දෙන බලතල පාවිච්චි කරලා තමයි මහ බැංකුවේ තොරතුරු ගත්තේ. ඒ තොරතුරු මොකුත් නැතුව තමයි චන්දාරජ්ජාරත්න මහතල නඩු කියන්න ගියේ. ඒ නඩුව තමයි ප්‍රතික්ෂේප වුණේ. මම අහනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ විකටකාධිපතිවරයාව කැනෙව්වද? අනික නඩු නිමිත්ත නෙමෙයි ප්‍රතික්ෂේප වුණේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ කැඳෙව්වද විකටකාධිපතිවරයා? ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉල්ලුවද මේ මිනිස්සු ඉල්ලන තොරතුරු ලබා දුන්නද කියලා හොයලා බලුවද නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය එහෙම කරන්න යන්නේ නැහනේ. ඒවා ලබා දෙන තොරතුරු මත තමයි ඒගොල්ලෝ නියෝග දෙන්නේ. ඒ නිසා ඒ නඩුව කිසිම අදාළ නඩුවක් නෙමෙයි. ඒකෙන් වැරද්ද කිසිම දෙයක් මේ වුණේ නැහැ. අද අපි කියනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ අතිතරම් තොරතුරු තියෙනවා මේකේ. ඒ නිසා මොකද්ද කළේ? ක්‍රමයේ වැරදි කියලා මතයක් හැදුවා. අද මේ අවුරුදු 8ක මේ වගේ වැලුව මටක් තියෙනවා. මේ වැලුව මටේම විකටකාධිපතිව ඔප්පු කරලා තිබෙනවා. ට්‍රාන්සැක්ෂන් 2136ක් කරලා තිබෙනවා. ඒ 2136 2005 ඉඳන් කරලා තිබෙනවා. ඒ වයින් ඍජු ක්‍රමය අනුගමනය කරලා තිබෙනවා. ඊට පස්සේ දැන් මේ මහ බැංකුව අධිපති ආචාර්ය මහේන්ද්‍ර මම දැනගන්න කැමති මේ ආණ්ඩුව වගකීම් එක්ක මම අහන්න කැමති මලික් සමරේ ක්‍රමතුමා ඉන්නවා, සුසිල් ප්‍රඥාන්ත ක්‍රමතුමා ඉන්නවා. දැන් මේ වෙනකොට මහ බැංකුව අධිපතිවරයා මහ බැංකුවේ සෝරි ආචාර්ය මහේන්ද්‍රන් මහතා මහ බැංකුවේ හෝ මුදල් අමාත්‍යාංශයේ හෝ ආණ්ඩුවේ හෝ දරණ තනතුරක් තියෙනවා.
ගෞරව මලික් සමරික්‍රමතුමා, අර ඔබට ක්ලියර් දැට් පොයින්ට්.
යස්. මොකද්ද ඔබතුමා කියන්නේ? ඒ කියන්නේ කිසිම තනතුරක් දරන්නේ නැහැ.
කිසිම තනතුරක් දරන්නේ නැහැ.
එහෙනම් එතුමා කොහොමද රජයේ ප්‍රධාන වැදගත් ආර්ථික කටයුතු කරන සාකච්ඡාවලට එන්නේ? ඔබතුමාල ආරාධනා කරනවා?
මම ඉන්න තැනට කවිලා නැහැ කවදාවත්.
අගමැතුමත් එක්ක හැම සාකච්ඡාවට එනවා නේ අමැතුමා?
ඈ එතනට එන්නේ.
ඒ කියන්නේ අපි දැකලා තියෙනවානේ.
හොඳයි අපි ඔබතුමාගේ වගකීමෙන් කියනවා නම් අපි දරට එක සලකා බලන්න. නමුත් අපි මේ ගැන තව තොරතුරු හොයනවා. මොකද අදත් දැන් සම්මන්ත්‍රණයකුත් පැවැත්වෙනවා කොළඹ ලක්ෂ්මන් ක්‍රියාල මහත්තයාම පත් කරපු කැලණි විශ්වවිද්‍යාලය කවුන්සිලරට පත් කරපු කීර්ති රණකොන් මහත්තයා ඉන්නවා. එතකොට සම්මන්ත්‍රණයකුත් තියෙනවා මහ බැංකුවේ උපදේශකයෙක් වශයෙන් තවම මේ ආචාර්ය මහේන්ද්‍රන් මහත්තයා පත් කරනවා මේ කටයුතු කරනවා කියන්නේ.
Honorable Malik Sawarit.
හොඳයි.
No, that's not correct. එහෙම එකක් නැහැ.
Since he has left the office, he has never joined anything now.
No, he's not even an advisor.
උපදේශකත්වයක්වත් නැහැ. හොඳයි.
හොඳයි. දැන් එසේ තිබියදී මේකේ තිබෙනවා ඒ 2136ක් ගණඳුන වලින්. දැන් අපි දැක්කා පෙබරවාරි මාසේ 29 වෙනිදා ගණඳුන වෙදී ඩිරෙක්ට් ප්ලේස්මන්ට් නතර කරලා ඔක්ෂන් ක්‍රමයට යනවා කියපු මහා බැංකුව මේ අර්ජුන මහේන්ද්‍ර මහත්මයා මොකද්ද කළා තිබෙන්නේ ගරු සභාපතිතුමනි. එතුමා දැන් ඒ විදිහට එහෙම කිව්වට මේ පොතේම මේ එතුමාම මේක ඔප්පු කළා තිබෙනවා අවස්ථා ගණනාවකදී. ඊට පස්සෙත් පෙබරවාරි 29 ඩිරෙක්ට් ප්ලේස්මන්ට් නතර කරන්න කිව්වට පස්සෙත් 2015 දෙසැම්බර් මාසෙදී අර්ජුන මහේන්ද්‍රන් මහතාම නැවත ඒ ඍජු ක්‍රමවේදයට බැඳුම් කරන නිකුත් කළා තිබෙනවා. ඒ ඍජු ක්‍රමවේදයට බැඳුම් කරන නිකුත් කළා තිබෙනවා ඒ අර්ජුන මහේන්ද්‍රන් මහතාම. දැන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තප්පුලෑවේ විශාල උද්ඝෝෂණයක් කළේ කෝප් එක ඇතුලේ. බෝඩ් මීටින් පේපර් ගෙන්න උත්සාහ කරේ මොකක් පෙන්වන්නද? 2015 පෙබරවාරි මාසේ 29 පස්සේ එක ඩිරෙක්ට් ප්ලේස්මන්ට් එකක්වත් කරලා නැහැ කියලා. නමුත් ඒ අර්ජුන මහේන්ද්‍රන් මහතාම ඊට පස්සේ නැවත අවස්ථා දෙකකදී එතුමා කළා තියෙනවා. මම මේකේ 46 වෙනි පිටුව පුටා දක්වන්න කැමති ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එය පෙන්වා දෙන්න. මේ බලන්න 2015 දෙදස් පහළවේ දෙදා පෙබරවාර විසිහතයිනෑ පස්සේ මේ ගන්දුු නිකුත් එච්ච විදිිය පිළිබඳව මේ පොතේ හතලි සැවැනි පිටුවත් හතලි සත්තරි පිටුවත් තිබෙන මගේ කාල අත්තක ම තරන් කරන නිසා මගේ ඉස්රහට ගෙනයන්න කමතිරේ. ඒ නිසා ඉතා පැහැදිලි අජුර මහැන්දන් මහත්තේලා රිජු ක්‍රමය නතර කරන්න කියලා තීන්දුවක් කරන් තිබෙන කිසිම අධ්‍යනයක් කළ නෙමෙයි. බෝඩ් පේපස් බලල නෙමෙයි අතීතය හා අතීතය අධ්‍යනය කළ නෙමෙයි. ඒස එක්සජාතික පක්ෂ මන්ති කණ්ඩාම හොරා රකින්න ගේම එක රූල් වනස් කන හඳුව ගේම එක මැදදි. ඔබතුමා ක්‍රිකට් ක්‍රීඩකයෙක් නිසා දන්නවා ඕනම ක්‍රීඩාව ඕනම දේක නීති වලස් කරන්න බෑ ක්‍රීඩාව මැදදි. එක්සජාතික පක්ෂ නායකයෝ දූෂිත ආරක්ෂා කරන කරපු දේ තමයි ගේම එකේ රූල් වලස් කරලා බැලුවා. එහෙම තමයි ආරක්ෂා කරන්න හැදුවේ. මුලින් ආර්ථික විද්‍යාවේ අප්සෙට් එක කිව්වා. ඒක යනගත්තට පස්සේ කිව්වා ඍජු ක්‍රමය කමය නෙමෙයි කිය. නෑ ඍජු ක්‍රමය තමයි 2005 ඉඳන් කරලා තිබෙන්නේ. ඊළඟට ඍජුකමෙන් ලංකාවට අවශ්‍යයක් කළා තියෙනවද කියලා විකනකාධිපතිතුමා හොයලා තියෙනවා. එතුමා පෙන්වලා දෙනවා ඍජුක්‍රමයේ යටතේ තුමගේ 58 වෙනි පිටුවේ තිබෙනවා මේ ට්‍රාන්සැක්ෂන් 2136 57 වෙනි පිටුවේ තුමා පැහැදිලිව කියනවා ඍජුක්‍රමයට නිකුත් කරපු ඒවායින් 57ක් 157 අවස්ථාවකදීම ඒ ගණුදුන වලින් ශ්‍රී ලංකා රජයට අවම පිරිවයක් ඇතුව අවම අනතුරක් සහිතව රිස්ක එකක් සහිතව ශ්‍රී ලංකා රජයට මුදල් සම්පාදනය කළ දෙන්න ඍජු ක්‍රමය සාර්ථකව පාවිච්චිලා තිබෙනවා. මොකද අනිත් අර්ථය වුණේ ඍජු ක්‍රමය වැරදි ඍජු ක්‍රමයෙන් අවාසියක් කළා තියෙනවා කියන එක. නෑ ඍජු ක්‍රමයෙන් ලංකා ආණ්ඩුවට මුදල් ඉතුරු කළා තියෙනවා 57ක් අවස්ථාවල. ඒක තමයි උපගණකාධිපතිතුමාගේ වාර්තාව කියන්නේ. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි ඒවත් කරෙන්න ඕන. මොකද අපි මේ රටේ ජනතාවට ඒකයි පෙන්නුම් කරන්නේ. අවසාන වශයෙන් මම කියන්න කැමති ගරු නියෝජ්‍ය කතානායකතුම ලෝකයේ පාලනය වෙන්නේ ලැජ්ජාව සහ බය කියන දෙකෙන් කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. උන්වහන්සේ දාර්ශනිකයෙක් වශයෙන් උතුමන්ගෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා. ලැජ්ජාව සහ බය. අද වෙලා තියෙන දේ තමයි වර්තමාන පාලනය ඇතුලේ මේ හොරුන්ට ලැජ්ජාව නැහැ. ලැජ්ජාව නැහැ මොකද FCID එකට යනකොට අල්ලස් කොමසට යනකොට හොරා තමයි මාධ්‍යට කියන්නේ එන්න මම මගේ හොරකම් ගැන FCID එකේ නැත්නම් අල්ලස් කොමසියේ පරීක්ෂණ කරනවා කියලා. ඉතින් ලැජ්ජාව නැත්තම් මේ පාර්ලිමේන්තුව කතා කරලා තේරුමක් නැහැනේ. කාටද අපි දනවන්නේ? අනුරාධපුර ශානක මන්ත්‍රීතුමාකෝ එතුමා අවන්ගාඩ් විවාද කරපු වෙලාවේ ඒ අවන්ගාඩ් විවාදයට සම්බන්ධ දූෂණ සම්බන්ධ එක ඇමතිවරයෙක් වර්තමාන ආණ්ඩුවේ ඉන්නවා ප්‍රධාන ඇමතිවරයෙක්. ඔහුට ඒ චෝදනාව ඉදිරිපත් කළාට පස්සේ කතා ඉවරුණාට පස්සේ ඒ ඇමතිතුමා චේම්බර් එකෙන් එළියදී හම්බුනාම කිව්වලු අනුරාධපුර මන්ත්‍රීතුමා මට අවන්ගාඩ් එකෙන් ගේකුත් දීලා තියෙනවා කියලා. ඉතින් ලැජ්ජාව නැත්තම් හොරාට කොහෙන්ද ඒ පාලනය වෙන්නේ? ඊට පස්සේ නීතිය. ලැජ්ජාව සහ බය කියන්නේ නීතියට දෙන බය. දැන් ලැජ්ජාව නැත්තම් නීතියෙන් පාලනය වෙන්නේ. අද නීතිය හසුරවනවා දේශපාලන ඩීල් අනු. අද සමහර ඇමතිවරු ආණ්ඩුවෙන් ඉල්ලාසීම සම්බන්ධව ලොකු කතා වෙනවා. මේ ආණ්ඩුවේ වෙන වෙන ප්‍රශ්න ඇති මට ඒක අදාළ නැහැ. නමුත් නිශ්චිත කාරණේ අපි දන්නවා. ওই නිශ්චිත ඇමතිතුමා ආණ්ඩුවෙන් අයින් වුණේ දේශපාලන ප්‍රශ්නකට වඩා ඒ ඇමති කෙනෙකුත් වෙලා එයාගේ අල්ලස් නඩුව උසාවියට කෙනෙක් වළක්ව ගන්න බැරි වෙච්ච නිසා. රටට යනවා මේවා මාර ප්‍රශ්න විදියට. ඒ නිසා අපි මම ඒක ජනතා හිමිතර වශයෙන් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි ඒකයි කියන්නේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලා හිටින්නේ රටේ නිලධාරීන් ඉල්ලා හිටින්නේ අධිකරණෙන් ඉල්ලා හිටින්නේ මේව සම්බන්ධව පක්ෂ විපක්ෂ ભેදයෙන් තොරව කවුද කරන්නේ ආණ්ඩුව කියලා බලන්නේ නැතුව දූෂණය සම්බන්ධව කටයුතු කරන්න අපි විශ්වාස කරනවා. කෝප් වාර්තාව පක්ෂ විපක්ෂ හැම මන්ත්‍රීවරම එකතු වෙලා මේ රට දුන්න යම් ආදර්ශයක්. නිලධාරී මහත්වරු කරපු දේ ලොකු ආදර්ශයක්. කොන්ද තියෙන මිනිස්සුන්ට දෙනු ශක්තිය මේ පාර්ලිමේන්තුවේ ආත්මකරුත්වය රකපු අවස්ථාවක් ඒක. නැත්තම් මේ පාර්ලිමේන්තුවට කුණු බණුම් බනිනවා මේ රටේ මිනිස්සු. කෝප් වාර්තාව කියන්නේ කුණු බණුම් වලට ඒ කුණු බණුම් චුට්ටක් සෝදා දමන මේ පාර්ලිමේන්තුව ගැන දශමක හරි විශ්වාසයක් රටේ ජනතාවට හදපු අවස්ථාව. ඒ නිසා අපි ඉල්ලා හිටනවා රටේ පාර්ලිමේන්තුවේ මූලාසනයේ මේක සම්පූර්ණ කරලා දූෂිතයන් හිරේයවලා අවසන් වෙනකන් පාර්ලිමේන්තුවේ මේක අධිෂ්ඨානය කරන වකිම ගන්න කියලා ඉල්ලා සිටමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ගරු වෛද්‍ය හර්ෂ සිල්වමෙතුමා.
වෛද්‍ය නෙමෙයි ආට. ගරු නියෝජ්‍ය කතානායකතුමනි,
ආචාර්ය හර්ෂද සිල්වා මේ ඉංග්‍රීසි භාෂාවෙන් ડોක්ටර් කියලා දාතු මට වැරදුනා.
හරි හරි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කතාවක් තියෙනවා තනි අතකින් අපුඩි ගහන්න බෑ කියලා. අපුඩියක් ගහන්න අත් දෙකක් අවශ්‍ය වෙනවා. මේ ආන්දෝලනාත්මක බැඳුම් කර ගනුදෙනුව පිළිබඳව පරීක්ෂණය කරලා ඒ වාර්තාව ඉදිරිපත් කරන්නේ කෝප් කමිටුවේ සභාපතිවරයා වෙච්ච අපේ ගරු සුනිල් හඳුන්නැත්ති මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ මෙන්න මෙහෙම සඳහන් කරනවා. ඔහු කියනවා ජනතාව සතු පරමාධිපත්‍ය බලය ක්‍රියාවට නැගීමේ බලය ජනතාව විසින් පවරා ඇත්තේ පාර්ලිමේන්තුවටය. පාර්ලිමේන්තුව සතු එම ජනතා බලය මූල්‍ය පාලනය අරබෙහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව මගින් ක්‍රියාවට නගමින් සිටිමු. මෙම බැඳුම් කර ගනුදෙනුව පිළිබඳව පරීක්ෂණය ජනතා බලයේ පරීක්ෂණයකි. පරමාධිපත්‍ය පිළිබඳ පරීක්ෂණයකි. එනිසා අප ඉටු කර ඇත්තේ තනි තනි පුද්ගලයන්ගේ වමනාවක් ඉටු කිරීම නොව පොදු ජනතා අභිලාෂයක් ක්‍රියාවට නැංවීමයි. එම නිසා දීර්ඝ වාද විවාද අවසානයේ බදු ගෙවන ජනතාවට සාධාරණය ලෙස මෙම පරීක්ෂණය අවසන් කර අද දින පාර්ලිමේන්තුව හමුවේ තබමි. තනි තනි පුද්ගලයන්ගේ අභිලාෂයන්ට හෝ ඔවුන්ගේ බලයේ තරමට නොව පොදු ජනතාවගේ පරමාධිපත්‍ය බලයට සාධාරණය ඉටු කිරීම පමණක් අප බැඳී ඇති බව සිහියේ තබා ගනිමින් මෙම පරීක්ෂණය අවසන් වන තෙක් මා විසින් මෙහෙවන ලදි. අපි ගරු කරන ගරු සභාපතිතුමා මේ මොකද්ද කියන්නේ? ඔහු කියන්නේ දීර්ඝ වාද විවාද සිදු වුණා. හැබැයි බදු ගෙවන ජනතාවට සාධාරණ ලෙස මෙම පරීක්ෂණය අවසන් කරලා මේ වාර්තාව ඉදිරිපත් කරා කියන එකයි. දැන් මම අද මෙතන ඒ සාකච්ඡා වෙච්ච දේවල් ගැන නැවත කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ තියෙන්නේ දවස් දෙකක වර්බටිම් ටික. මේ දවස් දෙකක 20 වෙනිදායි 21 වෙනි සමා වෙන දවස් තුනක විතර. අපි දවස් කීයක් හම්බුණාද? එතකොට එහෙමනම් මෙව ලොරියක දාගෙන යන්න පුළුවන් විදිහේ සාකච්ඡා වාද විවාද මේකේ වුණා. එතකොට ගරු කතානායකතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, අපේ ගරු සුනිල් හඳුන්නැත්ති මන්ත්‍රීතුමාගේ නායකත්වයෙන් බදු ගෙවන ජනතාවට සාධාරණ ලෙස මේ පරීක්ෂණය අවසන් කරන්න මඟ පෑදුනේ කොහොමද? ඒකයි මං අහන්නේ. නාමල් රාජපක්ෂ ගරු මන්ත්‍රීතුමා කිව්වා මේ ආණ්ඩුව බලයට ආවේ යහපාලනය ස්ථාපනය කරනවා කියලා. එහෙමනම් මේ ගියාණ්ඩුවේ කාලේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු කෝප් කමිටුවේ සභාපතිවරයා කරලා මෙවැනි පරීක්ෂණයක් සිදු කරනවා කියලා හිතන්නවත් පුළුවන්ද? අපි මෙවැනි ප්‍රශ්න අපේ හෘද සාක්ෂියෙන් විමසා බලන්න ඕනේ කියලා මම ජනතාවගෙන් ඉල්ලනවා. මහ බැංකුව විසින් සේවක අර්ථසාධක අරමුදලේ මුදල් අවභාවිතා කිරීම පිළිබඳව මම පහුගිය ආණ්ඩු කාලේ දිගින් දිගටම කියා හිටියා. මගෙන් පුද්ගලව මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරා. අපි රූපවාහිනී විවාදයකට ගියාම මගෙන් ඇහුවා. පර්පචුවල් සමාගම ගැන මම අභියෝග කරනවා. ඉස්සෙල්ලම කතා කරේ මම මේ පාර්ලිමේන්තුවේ 2014 ජූනි මාසේ 5 වෙනිදා මම මේ සමාගම ගැන මෙන්න මේ විදිහට කියනවා. ඒක හැන්සාඩ් එකේ තියෙනවා. මම කියන්නේ මේ දවස්වල අර්ථසාධක අරමුදල කුකුළු කොටුවක ආයෝජනය කළා කියලා සමාජයේ ලොකු විවේචනයක් කරනවා. ඒ තමයි සිලෝන් ග්‍රේන් එලිවේටර්ස් කියන ආයතනය. ඒකේ කුකුළු හදනවා. පොඩි කුකුළු පැටව වරන් ලොකු කුකුල්ලා බ්‍රොයිලර් චිකන් කියලා විකුණනවා. ඊට පස්සේ කුකුළුන් කන කෑම හදනවා. ලංකාව VPF එකෙන් කරම ලොකුම වංචාව තමයි මේ කුකුල් කොටුවක් එක කළ ගනුදෙනු. මේ ගනුවදී සුදු කරපටි අපරාධකාරයෝ රුපියල් 50ට විතර තිබුණ කොටස මාසයකින් මාසෙකමාරකින් විතර රුපියල් 250ට අරගෙන ගියා. ඊට පස්සේ ඇවරේජ් කෝස්ට් එකට කොටසක් මේ රුපියල් 187.50 ගානේ සේවක අර්ධසාධක අරමුදලට වික්කා. මං ළඟ තියෙනවා චාට් එක. අද වෙනකොට එක් කොටස රුපියල් 36ට බහැලා තියෙනවා කියලා මම කියනවා. කිසි කෙනෙක් එදා මේ සම්බන්ධයෙන් කතා කරේ නැහැ. මේ විදිහට මම 2012 12 වෙනි මාසේ 8 වෙනිදා 6 වෙනි මාසේ 5 වෙනිදා සහිත කලින් 5 වෙනි මාසේ 22 වෙනිදා පාර්ලිමේන්තුවේ මේ සමාගමේ ආයතන ක්‍රියා පිළිබඳව දිගින් දිගටම පෙන්වලා දීලා තියෙනවා. මෙවැනි වංචා ගැන පෙන්වලා දුන්නත් එදා ඒ පිළිබඳව ක්‍රියාත්මක වුණාද? මම එදා කෝප් එකේ හිටියේ නැහැ. මං හිටිය PAC එකේ. මම දන්නවා මම ලියුම් කීයක් ලිව්වද කියලා මහා බැංකුව ගෙන්නන්න කියලා. අවුරුදු 3කට පස්සේ මහා බැංකුව එකපාරක් PAC එකට ගෙන්නවා. ගෙන්නලා පැය එකහමාරකින් විතර නිවාඩ් කබ්‍රාල් එවකට අධිපතිවරයා කිව්වා එයාට වෙන වැඩක් තියෙනවා කියලා යන්න ගියා. ඊට පස්සේ දෙවනි වාටයට කතා කරන්න කියලා ලිව්ව මම කීයක් ලිව්වද? අවසානයේ මාස 13කට පස්සේ තමයි දෙවනි පාරට එන්න කිව්වේ. ඒකත් විනාඩි කිහිපයකින් වුන් යන්න ගියා. හැබැයි ගරු සුනිල් හඳුන්නැත්ති මන්ත්‍රීතුමනි, මේ යහපාලන රජයත් තියෙද්දි කියනවා බදු ගෙවන ජනතාවට සාධාරණ ලෙස මෙම පරීක්ෂණය අවසන් කර මෙම වාර්තාව ඉදිරිපත් කරා කියලා. ගරු මන්ත්‍රීතුමනි, මම ඔබතුමාගෙන් අහනවා, මේ ගරු සභාවේ ඉන්න අනිත් මන්ත්‍රීවරුන්ගෙන් අහනවා, එක්සත් ජාතික පක්ෂයට බැනපු කට්ටියගෙන් අහනවා, BJ සරුවට වැවුනහම ඇයි ඒට සහයෝගය දීපු සරු පොලව ගැන කතා කරන්නේ නැත්තේ? BJ සරුවට වැවුනහම ඇයි ඒට සහයෝගය දීපු සරු පොලව ගැන කතා කරන්නේ නැත්තේ? මෙන්න මේ නිසායි මම මුලින් කිව්වේ තනි අතකින් අප්පුඩියක් ගහන්න බෑ කියලා. හඳුන් නැති මන්ත්‍රීතුමා කියන සාධාරණ පරීක්ෂණයට මඟ පෑදුනේ යහපාලනේ රජය තුල බව අපි අමතක කරන්න බෑ. මේ යහපාලනේ රජය තිබුණ නැත්නම් අපිට මේ විදියට මේ විවාදය ගෙනියන්න හැකියාවක් නැහැ. අපේ රටේ කීර්තිමත් ආර්ථික විශේෂඥයෙක් වෙන හිටපු මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති W. විජේවර්ධන මහත්තයා මෙන්න මේ විදියට කියනවා. මම උපුටා දක්වන්න. මේ තියෙන මම මේක සභාගත කරනවා, හැන්සාඩ් ගත කරන්න කියලා තියෙනවා. මේ තියෙන්නේ ඩේලි ෆයිනන්ෂල් ටයිම්ස් එක ඔක්තෝබර් මාසේ 31 වෙනිදා. මේක කියනවා ද කෝප් රිපෝට් ඔන් බොන්ඩ් ස්කෑම්ස් නොට් ටූ රිපෝර්ට්ස් ඇස් ක්ලේම් බට් සිංගල් 1/25 මෙම්බර්ස් කියලා. එතුමා මොකද්ද කියන්නේ? එතුමා කියන්නේ ඉ දෙයාර්ෆෝ ටෙස්ටිෆයිස් ටු ද ෆැක්ට් දැට් COP members have arrived at their decisions after engaging themselves in a vibrant debate or discussion. There is nothing wrong in doing so, since the truth can be found not by agreeing but by exploring, probing and questioning the accepted view. If decisions are made by any social group without following these steps, it is likely to build a group of intellectual slaves. That would not augur well for the continued existence of that group. Obviously, COP is not expected to build such a group of intellectual slaves. Hence, the critical approach by COP members to issues before them is praiseworthy. English is there and I connect me kata wa there and oh kyanne api wahalu na kiyala api mata idiripat kara samahara avasthawadi methanda vivechane una අපිට නොයෙකුත් බලපෑම් කරා. අපිට අරක කියන්න කිව්වා, මේක කියන්න කිව්වා කියලා. නමුත් අපි වහල් උනේ නැහැ. වහල් නොවි මේ සියලුම මන්ත්‍රීවරු මේ වාර්තාවට අස්සම් කරා කියලා, ඒ නිගමනවලට එකඟ වුණා කියලා මොහු කියනවා. මේ කෝප් වාර්තාව මේ වන විට නීතිපතිවරයා විසින් ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවර සමග සාකච්ඡා කරලා තියෙනවා අපිට ආරංචි වෙන විදිහට. මට මේ දැන් මහ බැංකුවේ අධිපතිවරයා කිව්වා ඔහු මෙතන ඉන්නවා, ඔහු පොලිස්පතිතුමාට මේ වෙනකොට පැමිණිල්ලක් කරලා තියෙනවා කියලා. පොලිස්පතිතුමාට පැමිණිල්ලක් කරලා තියෙනවා. ඊට පස්සේ එම පැමිණිල්ල ඉක්මනින් විභාග කරන ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දීලා තියෙනවා කියලා කිව්වා. එතකොට අපි කෝප් කමිටුවේ සමාජිකයෝ හැටියට මේ පාර්ලිමේන්තුවට තියෙන ඒ බලය සමග අපි කරන්න පුළුවන් උපරිමය මේ අවස්ථාවේ කරලා තියෙනවා කියලා කෝප් කමිටුවේ සමාජිකයෙක් හැටියට මම කියනවා. එතකොට නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා කිව්වා පුළුවන් නම් කියන්න කියලා අභියෝග කරා. කවුද මේ අර්ජුන් ඇලෝෂියස්ව අත්අඩංගුවට ගන්න කියලා අභියෝග කරා පුළුවන් නම් කියන්න කියලා. මීට වඩා තව මොනවද කියන්න තියෙන්නේ? පොලිස්පතිතුමාට මහ බැංකුවේ අධිපතිවරයා ගිහිල්ලා කියලා තියෙනවා නම් මේ පිළිබඳව සොයා බලන්න කියලා ලියලා ලියුමකින් දන්නලා තියෙනවා නම් එහෙමනම් ඒ කියන්නේ මොකද්ද වැරද්දක් වෙලා තියෙනවා නම් අපරාධයක් වෙලා තියෙනවා නම් අත්අඩංගුවට ගන්න කියලානේ කියන්නේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාට මම මේ පිළිබඳව අවධාරණය කරනවා ඊට අමතරව නීතිපතිතුමා මහ බැංකුවෙන් උපදෙස් ඉල්ලලා තියෙනවා නීතිපතිතුමාගෙන් මහ බැංකුව උපදෙස් ඉල්ලලා තියෙනවා සිවිල් නඩුවක් මගින් යම් මුදලක් නැවත අය කර ගැනීමට තියෙනවා නම් ඒකට අවශ්‍ය කටයුතු කරන්න අවස්ථාව ලබා දෙන්න කියලා මහ බැංකුව විසින් perpetual treasuries සමාගමේ ලාභය කිසි විදියකටත් එතනින් එළියට ගන්න බැරි වෙන විදියට ඔවුන් ඒ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා යම් කිසි විදියකට සිවිල් නඩුවකින් වැරදිකරු හැටියට ඔප්පු වුණොත් ඒ මුදල් නැවතත් රජයට ලබා ගන්න හැකි වෙන ආකාරයට අපේ මහ බැංකුවේ අධිපතිතුමා ඇතුළු මන්ත්‍රී බෝඩ් එක විසින් ක්‍රියාත්මක වෙලා තියෙනවා ඉතින් මම ජනතාවගෙන් අහනවා හරි වාසුදේව ගරු මන්ත්‍රීතුමා ඔබතුමා කියනවා අපි දැනන් හිටියේ නැහැ කියලා හරි ඔබතුමා කියනවා දැනන් හිටියේ නැහැ කියලා ඒක තමයි මම ඔබතුමාට කියන්නේ ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට මගේ ලොකු ගරුත්වයක් තියෙනවා please honorable member of parliament that is why I'm telling this today this is the parliament I'm saying this is live on television මේ ලංකාවේ ඉන්න සියලුම දෙනාට මේක තේරෙනවා මම කියන්නේ මේ අපි කොහෙ හරි කියන්න බෑ දැන් අද ඔබතුමාට මම මේ පිළිබඳව කියලා තියෙනවා සත්‍ය වශයෙන්ම සභාවෙන් ඊළඟට මීට අමතරව ගරු ජනාධිපතිතුමාත් එක්ක අගමැතිවරයා සාකච්ඡා කරලා ජනාධිපති කොමසමක් පත් කරන්න ඔවුන් තීරණය කරලා තියෙනවා ඒකත් සමග ජනාධිපතිවරයා රටවැසියන්ට දන්නලා තිබුණා SMS මාර්ගෙන් Twitter මාර්ගෙන් ජනාධිපති කොමසමක් පත් කරන්න යනවා කියලා ගරු නියෝජක කතානායකතුමනි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී මෙම වාර්තාවට එකතු කරපු පාද සටහන් ව්‍යෝජනය කරන අයගේ මම අහන්නේ පාද සටහන් තියෙන වාර්තාව සාධාරණ පරීක්ෂණ වාර්තාවක් නම් පාද සටහන් අසාධාරණ වෙන්නේ කොහොමද කියලා මේ සාධාරණ වාර්තාවක් නේ ඉදිරිපත් කරේ බදුකෙවන ජනතාවට එහෙමනම් ඒක සාධාරණයි අසාධාරණයි දෙකක් වෙන්න බෑ ගරු නියෝජ කතානායකතුමනි සත්‍ය වශයෙන්ම මෙම පාද සටහන් වලින් වෙලා තියෙන්නේ මොකද්ද කියලා මේ වෙලා තියෙන මෙම වාර්තාව ශක්තිමත් කිරීම මම නැවතත් WA විජේවර්ධන මහත්මයා ගාවට යන්න කැමතියි එතුමා මේ පිළිබඳව දීර්ඝ ලෙස මේ රටේ සංවාදයක් අරගෙන ගියා අපි කවුරුත් ගරු කරන ආර්ථික විශේෂඥයෙ එතුමා මෙහෙම සඳහන් කරනවා ඔහු කියනවා ප්‍රධාන වාර්තාවේ නිර්දේශ මගින් අර්ජුන මහේන්ද්‍රන් මහතා ඍජු වගකීම්තා බව පිළිගන්න අතරම පාද සටහන් මගින් මෙම ගනුදෙනුව සඳහා ටෙන්ඩර් මණ්ඩලය සහ මහ බැංකු නිලධාරීන් වගකීම් යුතු යයි කියා තියෙනවා එවිට මුදල් නීති පනත යටතේ මහ බැංකු නිලධාරීන් කළ හොඳක් හෝ නරකක් වෙනුවෙන් මහ බැංකු අධිපතිතුමා වගකීම් යුතුට දැනට පත් කර තියෙනවා මේ අනුව පාද සටහන් යෙදීම මගින් ඍජුව හා වක්‍රව මහ බැංකු අධිපතිවරයා ප්‍රධාන වග උත්තරකාරයා හැටියට කළ බව ඔහු සඳහන් කරනවා දැන් ප්‍රධාන වාර්තාවේ නිර්දේශ පිළිගනිමින් ඉදිරිපත් කරලා තිබෙන මෙම පාද සටහන් වලින් ප්‍රධාන වාර්තාවට කිසිදු හානියක් නොවන බව අපේ රටේ මං කලින් කියපු කීර්තිමත් ආර්ථික විශේෂඥ නියෝජ්‍ය හිටපු අධිපති විජේවර්ධන මහත්තයා කියනවා ඔහු කියන්නේ පාද සටහන් මගින් ප්‍රධාන වාර්තාව තවදුරටත් ශක්තිමත් වෙච්ච බවයි මම ගරු නියෝජ කතානායකතුමනි නැවතත් මම සභාගත කරන්න කියපු ඒ ලිපියට යන්න කැමති ඉතාමත්ම කෙටියෙන් ඔහු කියන්නේ however all 25 members have agreed to the recommendations made in the main report thus footnotes appear to have been inserted to qualify the analysis done in the body of the report or provide counter views on the same warranting further examination මොකද්ද මේ කියන්නේ මේ කියන්නේ මමත් ඇතුළුව එක්සත් ජාතික පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් විසින් මේ කෝප් වාර්තාවේ නිර්දේශ බාර අරගෙන තියෙනවා ඒට පාද සටහන් යොදලා තියෙන්නේ ඒ සාකච්ඡාවේ යම් යම් කාරණා පිළිබඳව තියෙන විකල්පයන් ගැන සාකච්ඡා කරන්න කියලා. මම පෙන්වන්න. කාණ්ඩ හතරකට මේවා බෙදලා තියෙනවා. පළවෙනි කාණ්ඩෙන් මොනවද කියන්න කියලා විජේවර්ධන මහත්තයා කියනවා. ඔහු පෙන්ව දෙන්නේ සමහර පාද සටහන් මගින් ප්‍රධාන වාර්තාවේ නිරීක්ෂණ වඩාත් සනාථ කරන තියෙන බව. මේ අනුව මෙම පාද සටහන් මගින් ප්‍රධාන වාර්තාවේ අන්තර්ගතය වෙනස් වෙන්නේ නැහැ කියලා ඔහු කියනවා. උදාහරණයක් ලෙස නිමල් කසාද වැඳලා තියෙනවා කියලා ප්‍රධාන වාර්තාවේ තියෙනවා නම් මේ පළමු කාණ්ඩයේ පාද සටහන් මගින් කියවෙන්නේ නිමල් විසින් නිමාලි කසාද වැඳ තියෙන බව. එම කරුණු දැක්වීම මගින් ප්‍රධාන වාර්තාවේ අන්තර්ගතය වෙනස් වෙන්නේ නැහැ. දෙවනි කාණ්ඩය ගරු නියෝජ කතානායකතුමනි විජේවර්ධන මහත්තයා සඳහන් කරන දෙවන කාණ්ඩයේ පාද සටහන් මගින් මේක වැදගත්. විකල්ප මත ඉදිරිපත් කරමින් තවදුරටත් විභාග සිදු කළ යුතුයයි අවධාරණය කරලා තියෙනවා. උදාහරණයක් ලෙස ප්‍රධාන වාර්තාවේ දැක්කෙන්නේ සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රධාන සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධ කාරණාවේදී 2015 පෙබරවාරි සිට 2015 මැයි දක්වා පමණක් විභාග කරන ලෙස. නමුත් පාද සටහන් සඳහන් වෙන්නේ සේවක අර්ථසාධක අරමුදල 2010 සිට විභාග කරන ලෙස. මේ නිසා මෙම දෙවන කාණ්ඩයේ පාද සටහන් වලින් ප්‍රධාන වාර්තාවට වැඩි ශක්තියක් ලැබී තියෙන බවයි විජේවර්ධන මහත්තයා පෙන්නලා දෙන්නේ. දැන් මෙතන බොහෝ කට්ටිය සාකච්ඡා කරපු දෙයක් තමයි විපක්ෂයෙන් කරපු චෝදනාවක් තමයි මේවා මීට කලිනුත් සිද්ධ වුණා. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ඇමතිවරුත් කිව්වා. නමුත් ඒ පිළිබඳව ඒවා හොයන්න කියලා ඒ පාද සටහනක් හැටියට මෙහි යොදලා තියෙන්නේ ඒ සමහර මන්ත්‍රීවරු. තව උදාහරණයක් තමයි ඍජු ක්‍රමයට බැඳුම් කළ නිකුත් මෙය හැක්කේ කුමන ආයතනවලට පිළිබඳව කියලා මතයක් ඉදිරිපත් කළා තියෙනවා. මේක පිළිබඳව මේ සම්බන්ධයෙන් ගොඩක් වෙලා සාකච්ඡා කරා නොයෙකුත් දෙනා. 2008 මැයි ඉඳලා දෙසැම්බර් දක්වා ඍජු ක්‍රමයට නිකුත් කළ හැක්කේ කාටද කියන එක පිළිබඳ. මේක කැප්ටිව් සෝස්ලට විතරද? ඒ කියන්නේ අර්ථසාධකයට මේ නැෂනල් සේවිංස් බැංකුවට ඉන්ෂුරන්ස් එකට විතරද? එහෙමත් නැත්නම් කැප්ටිව් සෝසස් නෙවන කට්ටියට නොයෙකුත් පුද්ගලික ආයතනවලට ඍජු ක්‍රමයට මේ බැඳුම් කර ලබා දෙන්න පුළුවන්ද බැරිද කියන එක පිළිබඳව ප්‍රශ්න කරලා තියෙනවා. ඒක ඒකෙන් කිසි විදියකටත් නිර්දේශවල වෙනසක් සිද්ධ වෙලා නැහැ කියලා මේ රටේ ප්‍රධාන ආර්ථික විශේෂඥයෝ පිළිගන්නවා. එතකොට 2008 ඉඳලා ක්‍රමවේදය නීතියට පටහැනිද නැද්ද කියන එක බලට තවදුරටත් හොයා බලන්න ඕනේ කියලා තියෙනවා. තවත් උදාහරණයක් දෙන්න. ඒ තමයි අවාසිය කොපමණද යන්න ගණනය කිරීමේදී ඒ ක්‍රමවේදය පිළිබඳව ජාත්‍යන්තරයේ පිළිගත් ක්‍රමය පිළිබඳව මේ මත ඉදිරිපත් කළා තියෙනවා. මම මේ අවස්ථාවේදී ගරු නියෝජ කතානායකතුමනි ලෝක බැංකුවෙන් ඉදිරිපත් කරලා තියෙන ඔවුන්ගේ නිර්දේශය මේ සම්බන්ධයෙන් සභාගත කරන්න කැමති හැන්සාප් ගත කරන්න කියලා මම ඔබගෙන් ඉල්ලා සිටිනවා. එතනද කියන්නේ regarding your request for comments මේ අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලියන්නේ comments in the above mentioned letter we are not aware of international best practices to accurately calculate the potential loss in the case of past bond auction. Accurately quantifying the loss would require knowledge of the actual cost of the bond placement under non-competitive allocations, a necessary counterfactual. In our view, that counterfactual cannot be accurately calculated on an ex post basis as it depends on the market conditions on the auction date. මේවායින් කිසිම විදියකට නිර්දේශවලට වෙනස්කමක් වෙන්නේ නැහැ. නමුත් අර විජේවර්ධන මහත්තයා කිව්වා වගේ we are not intellectual slaves. අපි වහල්ලු නෙමෙයි. අපිට මතයක් තියෙනවා. අපි අධ්‍යාපනයක් ලැබලා තියෙනවා. අපි මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙන වගකීතු මන්ත්‍රීවරු හැටියට. ඒ නිසා ජනතාවගේ ඒ බදුගෙවන ජනතාවට සාධාරණයක් කිරීමට අපි මේ ප්‍රශ්න යොමු කරලා තියෙනවා. ඊළඟට අවසානයේ උදාහරණ තමයි බැඳුම් කර විකිණීමේදී තරඟකාරී ලෙසම වෙන්දේස් ක්‍රමයකින් ණය ලබා ගත යුතුයි කියන කාරණය පිළිබඳව අවධානය යොමු කරන්න කියලා. අවසාන කාණ්ඩය තමයි හතරවෙනි කාණ්ඩයට පාද සටහන් පරස්පරයි. මේ විජේවර්ධන මහත්මයා කියන්නේ මුල කියපු දේ නෙවෙයි අග කියලා තියෙන්නේ. තමන්ගේ තර්කය තමන් විසින්ම විනාශ කරගෙන තියෙනවා. නමුත් එව්වා මගින් ප්‍රධාන වාර්තාවේ නිගමන වලට කිසිදු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියා මෙහි එතුමා කියන. ගරු නියෝජක කතානායකතුමනි, හිටපු මහ බැංකුවේ අධිපතිවරයා මේ ගනුදෙනුව සම්බන්ධයෙන් ඍජුවම වගකිය යුතු කෝප වාර්තාව ඉදිරිපත් වෙන්නේ තමන් නිසා පමණක් බවත්, ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ දායකත්වයක් නොමැති බවත් යමකු පවසනවා නම් මං ඒකට එකඟ වෙන්නේ නැහැ. ඒක කිසි විටකත් කියන්න බෑ. මොකද්ද මෙතන කරන්න හදන්නේ? අපේ යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නිසා තමයි අපි විපක්ෂයේ මන්ත්‍රීවරයේ කෝප් එකේ සභාපති කරේ. ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, ඒකාබද්ධ විපක්ෂයේ, JVP එකේ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් එකේ, විමල් වීරවංශ මහත්තයාගේ පක්ෂයේ, මේ සියලුම දෙනා මේකට එකඟ වෙනවා. එතකොට එක්සත් ජාතික පක්ෂය මේකෙන් අයින් කරන්නේ කොහොමද? ඉතින් නියෝජ්‍ය කතානායකතුමනි, මේ පරීක්ෂණ කටයුතු මේ තරම් දුරට සාර්ථකව පැමිණීමට එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ දායකත්වය ලැබී තියෙන බව මේ අවස්ථාවේදී මම අවධාරණය කරනවා. ඒ හෘද සාක්ෂියක් තියෙන ඕනෑම කෙනෙක්ට පිළිගන්න පුළුවන්. ආණ්ඩුවට අවාසිදායක දේවල් සිදු වෙනකොට ඒවා පිළිබඳව නිසියාකාරයෙන් පරීක්ෂණ සිදු නොකරන බවට මතයක් අපේ රටේ ජනතාව තුළ තියෙනවා. ඒ තිත්ත ඇත්ත අපි පිළිගන්න ඕනේ. ඒ මතය නිර්මාණය වුණේ යහපාලන ආණ්ඩුව කාලෙදිද, එහෙමත් නැත්නම් ඊට පෙරද කියලා අපි සියලුම දෙනා දන්නවා. ඒ නිසා මම අවසන් කරන්න යන්නේ මේ කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අපේ මිත්‍ර ගරු සුනිල් හඳුන් නැති මන්ත්‍රීතුමා සඳහන් කළ ඉතාමත්ම වැදගත් කාරණාව මං යලිත් මතක් කරනවා. ඔහු කිව්වේ දීර්ඝ වාද විවාද අවසානයේ බදු ගෙවන ජනතාවට සාධාරණ ලෙස මෙම පරීක්ෂණය අවසන් කර අද දින පාර්ලිමේන්තු හමුවේ තබමි කියයි. එයින් කියවෙන්නේ මෙම ප්‍රශ්නය සමග මෙරට දූෂණ විරෝධී සටනේ අලුත් පිටුවක් පෙරලලා තියෙන එකයි. මේ අලුත් ගමනට එක්සත් ජාතික පක්ෂයේ කිසිදු සහයෝගයක් නැති බවත්, එක්සත් ජාතික පක්ෂය හැර අපි සියලු දෙනාම එහි කොටස්කරුවන් වන බවත් කියමින් වැරදි මතයක් මවන්නට ඇතමුන් උත්සාහ දරනවා. මෙවැනි මුසාවන් තුළින් ජනතාව රවට්ටලා කෙටි කාලීන ඡන්ද කිහිපයක් ඩැහැ ගැනීමට යමකට හැකිවන්නට පුළුවන්. නමුත් වංචාවට දූෂණයට එරෙහි තිරසාර අනාගත බලවේගයක් නිර්මාණය කිරීමට එවැනි පටු අදහස් බාධාවක් වන බව මා අවධාරණය කරනවා. අවසන් කරන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ සමගම පුද්ගලිකවම මම කිසිම අවස්ථාවක දූෂිතයන් රැක ගැනීම වෙනුවෙන් ඉදිරිපත් නොවන බව, මහට ඡන්දය දුන් එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දුන් සියලු ජනතාවට දැඩි ලෙස අවධාරණය කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි.